සෑම පොහොය දිනකම මෙහි පැමිණෙන නවක උවසු උවසියන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනේ. එහෙත් අපගේ පළපුරුදු ශ්‍රාවකයන්ගේ ගැඹුරු ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු සංකීර්ණ පිළිතුරු නවකයන්ට දැරිය නොහැකිව සංයෝගයෙන් මැසිවිලි නගනු ඇසේ. එම නිසාම අනාර්ය වූ සෞඛික වත්පිළිවෙත් නිසරු බව වැටහි මෙහි පැමිණෙන නවක ශාසන ලදරුවන්ගේ දැනුම ආර්ය ශාසන මාර්ගයට යොමුවනසේ මූලික දහම් අවස්ථාවක් නැන්න දහම් අවවාදයක් පළමුව ලබා දීලා හරි ප්‍රශ්න ගන්නට කියලායි මේ කියන්නේ. ඉතින් මේකදී මෙහෙමයි දැනගන්න ඕනේ. ප්‍රශ්න හරියට තේරිලා ආවනම් නවක පැරණි කියලා දෙයක් නැහැ. මෙතන තියෙනේ මූල ධර්මයේ වහගත්ත වරද. ලෝකයේ පිළිබඳව දැනගත යුතු යමක් තියෙනවා. ලෝකය කියන්නේ මොකද්ද? ඒක දැනගත්තාම තමයි පළවෙනිම දැන තියෙන්නේ උතර. බුදුදහම ඕනෑවෙන්නේ බුදුදහමේ ප්‍රතිඵල ඕනෑවෙන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියලා දැනගත්ත දාටයි. මොකද අපි ඉන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මුලදී. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලින් යම් කෙනෙක් ඒ ධර්ම අවබෝධය ලැබුවේ නැත්නම් පතේ බුදුරයන් වහන්සේලා සයම්බුඥානිය ලබා ගන්නවා ඒ උන්වහන්සේලා වෙන්න අනිත් සියලුම අයට ලෝකේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනෑ වෙලා තියෙන්නේ. ලෝකේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා දන්නවා ඇහැට පේන හරියෙන් කනට ඇහෙන හරියෙන් ජීවන ආශ්‍රය ශාරීරිය කියන මේ තුනට දැනෙන හරියෙන් ඔය ටික නිසා ඇති වුණා වූ අධ්‍යක්ෂීම් ටිකෙන් ලෝකේ කියන්නේ අපිට හරි හොඳ දෙයක් හොඳ ආස්වාදයෙන් පිළිලා තියෙන එකක් මේකේ ඉඳගෙන කොච්චර හොඳ එහෙම තමයි දන්නේ. මේ ලෝකේ කියන්නේ මම කියන්නේ මේ ඇඟවල් ශරීර පිටගත තියෙන එකක් සයිතෝ මේ අපි අපේ කියලා ලෝකයක් තියෙනවා අපි ඇසුරු කරන ඒවා තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා අපිට හොඳ සුන්දරත්වයෙන් අවා හදාගෙන ඉඳ පුළුවන් එකක් ලෝකේ කොච්චර වටිනවද ඔන්නෝම එකක් තමයි දකින්නේ. මේක හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තෙන් අහක් වෙන ක්‍රමයක් වෙන හොඳ පැත්ත ඇසුරු කරගෙන ඉඳ තේන්නා ඒකනේ අපිට ඕනේ. ඔය විදිහට තමයි දකින්නේ. ලෝකේ දැකලා තියෙන්නේ ආස්වාද වශයෙන් වැහිච්ච ආදීනවයක් තියෙනවා දැකලා නැහැ. මතු වෙලා තියෙන ආස්වාද පැත්තක් දකින්නවා. ඒ ආස්වාද පැත්ත අල්ලගෙන ඒ ආස්වාද පැත්තේ වැදෙමින්ද ඒ ආස්වාද පැත්තේ හඹා යන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒ ඇති කරගත්තාට පස්සේ ඊට විරුද්ධ වෙන හැම පණ්ඩයකටම ගැටි ගැටි හැපි හැපි කොහොම හරි ඒවා ජය අරගෙන බලාපොරොත්තු වෙන ආස්වාද දෙන යම් මාධ්‍යයක් ඇද්ද ඒ මාධ්‍ය තුලින් ලෝකය හඹා යන. මේක තමයි සත්‍යයේ ස්වභාවය. සත්ව කිව්වෙත් ඔය හේතු වෙන නිසා කියලා දේශනා කරමු. සත්ව පවතින්නේ තෝකි. ඔය කියන ආ වූ දෙයට ආස්වාදයන්ට ඇලුම් කරමින් ඒවා අත්හැරලා බෑ. ඒ පසුපසෙ යා යුතුයි. ඒවා භුක්ති විඳිය යුතුයි. ඒවා විඳින්න නැතුව ඉඳලා බෑ. එහෙම අත්හැරන පැත්තකට ගිහිල්ලා බෑ. ඒ සඳහා යොමු විය යුතුයි කියන මේ මානසිකත්වයක් උදා වෙන නිසාම සත්ව පැවැත්ම නවතින්නේ නැහැ. ලැබු ලැබූ කය මොන විදිහේ විනාශ වුණත් මතු පැවැත්මට හේතු වෙන රකස් කරලා තියෙන මානසිකත්වයෙන් ගොඩනැගු ශක්තිය ඒකාන්තයෙන්ම ඉදිරි පැවැත්මක් ඇතිකරනද ගතක් හිතක් පහල කරවන්න ලෝක පැවැත්ම පරිසරය හැලගස්වන්න ශක්තිය නිකුත් කරලා ඉවරයි. ඒ ශක්තිය හා සම්බන්ධ නිසාම අර ඉච්ඡලා තිබුණා වූ බලාපොරොත්තුට අනුකූල වන්නා වූ යලි යලි දැනීම ඇතිකරනද සාසම්බන්ධ වෙලා කර්ම ශක්තියේ යම් කිසි දන් වැලකට පුරුකෙන් පුරුක ඇඳිලා වාගේ බලාපොරොත්තු වෙන නිසා නැවතත් ගතක් හිතක් ලෝකයක් හට ගන්නාන්ට සම්බන්ධ වෙනවා. ඒ ගත හිත ලෝකේ සකස් වුණ ගාම මොකද වෙන්නේ? ආයතල ආස්වාදයේ තැනෙනවා. විද්‍යාමාන කරන්න පුළුවන් වෙනවා. අන්න එහෙම විද්‍යාමාන එනකොට හරි ආස්වාදයක් තියෙනවා. මේක තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක නවත්තලා බෑ. ඉවර වෙනවා පේනකොට මතුමතුත් බලාපොරොත්තු තියලා ඒකට යමක් කළ යුතුද යලි යලි ගොඩනගෙනවා හිතවිලි ක්‍රියාවදන්. ගොඩ නැගෙමින් ඒ පසුපස හඹායන ශක්තිය ආයි නගනවා. වේගයක් නගනවා, ප්‍රතිඵලයක් ලබනවා, වේගයක් ලබනවා, ප්‍රතිඵලයක් ලබනවා. මෙන්න මේ දෙක තමයි කරගෙන යන්නේ. ඔවර කියන හේතුවක් නගනවා, ඵලයක් ලැබෙනවා, හේතුවක් නගනවා, ඵලයක් ලැබෙනවා කියන්නේ ඒකයි. ඔය තව ක්‍රමෙකින් තමයි කිව්වේ අම්බි ශක්තිය ගොඩ නගනවා. ඒ ශක්තිය යමක් නිස්පාදනය කරලා දෙනවා. ඒක තමයි ඵලයේ නිස්පාදනයේ ඵලය ගොඩ නගලා දුන්නේ හේතුව. මෙන්න මෙහෙමත් හේතු වෙන ක්‍රමයක් තියෙනවා. ත්‍ත්වය වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රත්‍ය නිපදවනවා ඒකත් හේතුවකි. යමක් හේතු වෙලා හිටන්න නැත්නම් ඵලය මතු ප්‍රත්‍යයට හේතු වෙනවා. උපරිත්‍ය වෙනවා. සම්බන්ධ වෙලා හිටන් ඒ හේතුවෙන් මතු එකක් නිපදවන. ඒ නිපදවන ශක්ති විශේෂය නිසා ඒ කය වැරලා එනකොට තව කයක් නිපදවලා ලෝකයක් නිපදවලා ආයි හේතු සකස් කරලා දෙනවා. ලැබුණ එක කයකින්ව සෑහීමකටපත් වෙන්න බෑ සත්වයන්. ලැබුණ ඇහැකින් මට මේ ඇහැ ඇති, කන ඇති, නාසය ඇති, දිව ඇති, කය ඇති, මන ඇති කිය. එහෙම සැනසෙන්න එකක් හම්බෙලා නැහැ. මොකක් නිසාද? කැමැතිසේ පවත්වන්න පුළුවන් ඇහැක් කවදාවත් හම්බෙලා නැති නිසා. කැමැතිසේ පවත්වන්න පුළුවන් කනක්, නාසයක්, දිවක්, කයක්, මනක් කිසි කෙනෙකුට හම්බෙලා නැති නිසා. ලෝක සත්‍යයට ලැබිලා තියෙන ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, කයෙන්, මනෙන් සැනසෙන්න බෑ. ඒවා කැමැතිසේ නැති දේවල්. ඒ මොකක් නිසා? හටගත්ත යමක් ඇත්නම් ඒවට උරුමයක් තියෙනවා. ඒවට කියනවා සංකත කියලා. සකස් වෙච්ච ඒවා. ඒ හට ගැනීමක් ඇති උනේ වැළසීමක් අවදා හරි පේනවා. ඒ සම්මතයේ විපරිණාමෙන් නැත්නම් පරිවර්තනයක් පේනවා. කියන සත්‍ය වෙනස් ආකාරයක පරිවර්තනය වෙනවා. අපි කොට අකමැතිවත් හරියන්නේ නැහැ. අන්නෝයේ කාරණිය ඔය සංකත වස්තුව ගැන තියෙනවා. මේක ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒකත් අපි ඔය පැත්තෙ ගමු. එතකොට මේ ලෝකේ ස්වභාවය ඒකයි. ඇස, කන, නාසය, දිව, කය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන යමක් යම් තැනක හටගත්තා නම් හටගත්තාට පස්සේ ඒ හටගත්ත යම් කිසි වස්තුවක් නම් ජාතියක් නම් ඒ හටගත්ත ජාතිය මොනවා හරි සජීවී වේවා අජීවී වේවා ලෝකේ හටගත්ත යමක් ඇත්නම් අපි එකට සම්මත නමක් තියාගෙනයි අපි දන්නවා නම් හඳුන්වනවා. දැනගන්න ඕන නම් අපි එකට නමක් තියාගන්න. ඒකට නමක් තිබුණේ නැත්නම් එහෙම කියන්නේ. ඒ දැනගත් එක හඳුනාගෙන ඒ හැඳිනීමවල දැරීමට අනුකූලව අපි එහෙනම් මේකට මේ නම තියාගා අලුතෙන් නමක් හදලා හරි තියාගන්න. තියාගෙන මේක මේ නමින් හඳුන්වමු කියලා කට්ටියක් එකතු වෙලා කියනවා. ඊට පස්සේ හැම කෙනාට මේකට කියන්නේ අහවල් නමයි කියලා නම ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ කවුරුත් ඒ නමින් ඒක හඳුන්වලා සම්මත කරගන්නවා. මෙවැනි අපි නමකින් කියන්න පුළුවන් ඒ වස්තුව ඒ කැඩිලා බිඳලා ඒ නමින් කියන්න බැරි තත්ත්වෙට පත් වෙන එක නැත්නම් ඒ වස්තුව කැඩිලා වැනසෙලා යනකම් අන්නේක ඒ වස්තුව ඒ නමින් කියන්න බැරි වැනසීමල කියනවා වැනසීමක් පේනවා කියලා උපන් එක. ඒ නමින් කියන්න යමක් ආරම්භ වුණාම කියනවා හට ගැනීමක් පේනවා. ඒ නමින් දැන් පවසන්න පුළුවන්. ඒ නමින් පවසන්න බැරි අවස්ථාවල පත් වෙන එකක්මයි ගොඩ නැගින්නේ යම් જાතියක් වශයෙන්. ඒ නමින් කියන්නේ බැරි කත්තේ වැනසුණාට පස්සේ දැන් ඒකට වෙන නමක් භාවිත කරන්න වෙනවා. ජීවත් වෙලා ඉන්න මිනිහා නිදාගෙන හිටියත් මලවිනියා කියන්නේ නැහැ. තව මිනිස්සයා. වයසට ගියත් මිනිස්සෙක්මයි. උපන්නේත් මිනිස්සෙක්. මිනිස්සයා කියන සම්මතයක් තියාගත්තා. තරුණ වුණාම මිනිස්සයා තරුණයෙක් වුණා මිස මිනිස්සයා කියන සම්මතිය තව විදිලා නැහැ. සම්මතයක හැටි. එයාට වයස යනවා. මැදි වයස් පුද්ගලයෙක් වුණ පළියට මනුස්සයා කියන සම්මතිය දා බිඳුන්නේ නැහැ. ඊට පස්සේ වයසට ගියා මහල්ලෙක් වෙනවා. මහල්ලෙක් වුණා තවම මනුස්සයාමයි. පලාදීනෝ අන්තිමට. මනුස්සයේ පලාදීනා මිසක් තව මලවිනියක් උනේ නැහැ. යම් මොහතක මලා. දැන් මලවිනිය කියනවා මිස මනුස්සයා කියන වචනේ සම්මතිය ඉවරයි. මෙන්න මනුස්සයා කියලා හට ගැනීමක් ගොඩනැගීමක් සංකතයක් කිව්වේ ඔන්න ඔක්කයි සකස් වුණා එකක්. අලාදී එවලා මනුස්සයා කියන එකක් තිබුණේ නැහැ. ඒ මනුස්සයා කියලා එක දෙනෙක් එකෙක් නෙමෙයි අනන්ත බාල වෙන හැම කෙනාටම අපි කියන්නේ අන්න මනුස්සයෙක්ව බලන්න එහෙම තමයි කියන්නේ. යම් කයකින් මිනිස්සකින් උපන්නා උපන් හරියන මනුස්සයෙක් ඉපදිලා. මනුස්ස සම්මත තියෙනවා. සම්මතියක හට ගැනීමක් වෙනවා. සම්මත වශයෙන් ගත්තා සංකතය. සංකතය කියන්නේ සකස් වෙන දෙයක්. ලෝකේ සදාත්මික එකක් නෙමෙයි ඕවා. යමක් හටගෙන පෙනෙන්න තිබුණා නම් විද්‍යාමාන වුණා නම් ඇහැල වේන හෝ කන්ට ඇහෙන හෝ දිවට දැනෙන හෝ නාසයට කයි දැනෙන යමක් තියෙනවා නම් ඒ හටගත් එකක් තියෙනවා නම් අලාදී බලන් තිබිට නෙමෙයි කවදා හරි හේතුවකින් හටගත්තේ. හටගත් සම්මතයෙන් සදාත්මික කියන්න බෑ. ඒවට කවදා හරි වයස කාල සීමාවක් යනකම් ඒ සම්මතයෙන් කතා කළ හැකි. ඒ සම්මතයේ බිඳිර යන දවසක් එනවා. ඒ කතාවෙන් කතා කරන්න බැරුව. අන්න එදාට අපි ඒකට වෙනස් සම්මතයක් ඒ ඉතුරු හොඩට දාගන්නවා. ඉතුරු වෙච්ච කොටසට වෙන සම්මතයක් කිය. අපි අර මිනිහා කියලා මිනිසයා කියලා ගත් එක. කොයි විදිය හරි මැරෙනකම් කියන්නේ මිනිසයා. ඊට පස්සේ කියන්නේ මිනිසයා කියන්නේ මල මිනිය. ඊට පස්සේ මල විනිය කියන සම්මතයෙන් හඳුන්වනවා. ඉදිමෙනවා. ඉදිමිට මල විනිය. ඊට පස්සේ ඕජස් ගලනවා. තවත් මල විනිය කියන සම්මතයෙන් ඕජස් ගලන මල විනිය. ඒක පුපුරනවා කවද හරි එහෙම ගැල්ලා කුණු වෙලා ගිහිල්ලා. කුණු වෙච්ච මල විනිය. කුණුටිය ගිහිලා ඇට මතු වෙනවා. දැන් ඇට සැකිලි මල විනිය කියන්නේ දැන් කියනවා මල විනිය කියන සම්මතය ඉවර ඇට සැකිලි. මල විනිය කියන සම්මතය එතනින් ඉවරයි. දැන් ඇට සැකිල්ල කියනවා. ඇට සැකිල්ල කියන එක තියා ඉන්න පුළුවන් කෑලි කෑලි එකතු වෙලා වැඩිලා තියෙන එක. ඊට පස්සේ ඇට සැකිල්ල කෑලි හැලිලා හිටන් පැත්තෙන් පැත්තට කෑලි විසි වුණාට පස්සේ ඔලු කට් එක පැත්තක ඉල කට් ඉල ඇට කෑලි තව පැත්තක අත් කෑලි කකුල් කෑලි දිවි ඇට කෑලි තව පැත්තක වැඩි තැනි තැනි විසුනහම දැන් ඇට කැබලි කියනවා. දැන් ඇට සැකිල්ල කියලා එතන කියන්නත් බෑ. ඒක ඉක්ම ගියා. ඊට පස්සේ ඇට කැබලි දිරනවා. පස් වෙලා යනවා. දැන් පස් වලට ඇට කැබලි කියන්නත් බෑ. මේ සම්මත වල හැටි. ගහක් තියෙනවා. අපි දැන් පොල් ගහ. මේ පොල් පැලයක් කියලා එකක් පොල් ගෙඩියක් කියලා එකක් අපි ඉතල දකින්නවා. දැන් මොහොම දැකලා හිටන් මේ පොල් ගෙඩිය කියලා බලපුවාම ටික දහසක් කනවනේ පොල් ගෙඩි තවත් තියෙනවා. මේ පොල් ගෙඩියක් දැයිටි මේක වේලිච්ච පොල් ගෙඩියක්. දැන් මේක ටිකක් පාර්ණ වෙලා තියෙන්නේ. මේ පැල වෙලා. අනිත් එක පැල පොලය. දැන් පොල් ගෙඩියක්ද කිව්වහම නෑ මේක පැල වෙච්ච එකක්. දැන් පොල් පැලයක් වුණා. මේ පැලේ කියත් යම් කාලයක් වෙනවා සම්මතියක් හරි. ඉස්සෙල්ලා තිබුණේ නෑ පොල් පැලේ කියන එකක්. පස්සේ කාලෙක ජීවි වස්තුවල ಜಾති වල හැටි. දැන් පොල් පැලේ කියනවා. දැන් පොල් පැලේ ටිකක් කාලෙ යනවා අතු වැඩිලා හිටින් එහෙම මෙහෙම මතු වෙලා කඳත් මතු වෙලා එනකොට. තියා ලොකු වෙනකම් පැලේ කියන අවස්ථාව ඉක්ම යනකොට පොල් ගහ කියන. දැන් පැලේ කියන එකක් නැහැ එතන. දැන් පොල් ගහ කියන එකේ මොකද කියන්නේ පොල් ගහේ අතුත් තියෙනවා. ඒ පොල් ගහේ අතු. වැටෙනකම් ගත්ත වැටෙනට පස්සේ පොල් ගහේ අතු කියන්නේ පොල් ලත්ත. දැන් එකින් එකට ඕවා කියන්නේ සම්මත ගොඩනැගෙන හැටි. යම් කිසි විදියක සම්මතයක් ගොඩනගා ගන්නවා ලෝකේ පැවැත්මක එක එක අවස්ථා මතු වෙනකොට. අලාදී බලන් තිබිච්චේවා නෙමෙයි යම් හේතුවකින් හටගෙන විද්‍යාමානින කොටස්. එක අවස්ථාවකින් තිබිලා තව අවස්ථාවකට පරිවර්තන දැන් වෙන නමකින් කතා කරනවා. ඒ කෑලි වලට ගහේ තියෙනකම් අතුයි පිටි ගොබයි ගෙඩි ඔක්කොම කඳයි ඔක්කොම එකල පැදිලා බැඳිලා හිටන් ගහ ජීවත්ව තියෙනකම් අපි දිනන පොල් ගහ කියලා. අපි වැටෙන වැටෙන අතර කියන දැන් පොල් පොල් අතු. ওই දිලා ගහ මැරෙනවා. පොල් ගහ මැරිලා කියනවා මිසක් දැන් පොල් ගහ මැරිලා. දැන් තියෙන්නේ මැරිච්ච කඳ. කබල වැත්ත දානකම් පොල් කඳ කියනවා. ඊට පස්සේ කඳ පළලා හිටම් මේක වැඩක් ගත්ත හැකිලා පොළස් අවින් හදලා පරාල කියලා. දැන් පොල් පරාල කියනවා මිසක් දැන් පොල් ගහ කියන්නේ නැහැ. පොල් කඳ කියන්නේ නැහැ. පරාල කියනවා. මෙන්න මේ වගේ එකින් එකට අවස්ථා පරිවර්තය වෙවි. ඒ සම්මතයෙන් කතා කරන්න බැරි වෙනස් සම්මතියක් ආරූඪ වෙලා කතා කරන මෙන්න මෙහෙම ක්‍රම රටාවක් මේ හැම වස්තුවකම තියෙන ලෝකේ පැවැත්මත් එක්ක. මෙන්න මේ සම්මත කරගත් අවස්ථා තියෙන ඔය එක එක විදිහේ ඒ නමින් කියන්න පුළුවන් අවස්ථාවක. මෙන්න මේ හටගත් ඒවාට කියනවා ලෝකේ සංකතයක් දැක්කා. සංකතයක් පහළ වුණා. ඔන්න ඔය සංකතයක ස්වභාවයක් තියෙනවා හට ගැනීමක් පෙනෙනවා. අනාදී පරන්ති විචාරෙ මේ. හේතුවක් නිසාම හටගත් වැඩ පිළිලකින් තමයි ඔබ ගොඩනැගෙන්නේ කොතනින් හරි. ගොඩනැගිච්ච යම් සම්මතයක් ගොඩනැගුණා නම් හට ගැනීමක් පේනවා. ඒ සම්මතයේ අවසානයේක විනාශයක් පේනවා. වෙනසීමක් පේනවා. ඒ අතරමගේ විපරිණාමයක් පේනවා. මෙන්න මේ තුන නැති සම්මතයක් ලෝකේ නැහැ, පැවැත්මට හරගත්ත දෙයක් නැහැ. සත්වයක් වේවා, ද්‍රව්‍ය වස්තුවක් කියන එකක් වේවා, සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා අපි කියන මේ හැම දෙයක් තුළම ඔන්න ඔය කියනා වූ ස්වභාවයේ ඉක්මෝපු එකක් නැහැ. ගලක් අපිට පේනහම හටගත්ත දිනේ අපි දැන් නැතුවත් අනාදීයම නම් තිබිච්ච එකක් නෙවෙයි මහා ගල් පරිවර්තයක් කියන්නේ. ඕක කවදා හරි මොක හරි හේතුවකින් හටගත් එකක්. නිකන් යමක් හටගන්නවත් බෑ. එහෙම ක්‍රමෙකුත් නැහැ. ඒක සිද්ධාන්තික ගල වෙන එකක් නෙවෙයි නිකන් හටගත්තා කිව්වේ. ඒක මුලා අදහස්. නිකන් මොනවත් හටගන්න විදියක් නැහැ. යමක් හටගන්න නම් හේතුවක් අවශ්‍යමයි. හේතුවකින් තමයි යමක් හටගන්නේ. අන්න හේතුවක් නිසා යමක් හටගත්තා නම් හටගත් ඒවා තියෙනවා නම් වෙනස් වීම. ඒ සම්මතයෙන් හටගත් එකක් තියෙනවා, පැවැත්ම හට ගැනීමක් තියෙනවා, සීතියුගේ විපරිණාමයක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. මේ ලෝකේ යමක් අපි භුක්ති විඳින හොඳයි හොඳයි කිව්වනම් මේක අපිට මම කිව්වනම් මේක මගේ කිව්වනම් ඔය මම මගේ කියන දෙන්න යමක් වෙන් කර ගත්තනම් ගොනු කර ගත්තනම් මොන ආස්වාදයක් විඳින්න හරි මොන ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තුවක් ඇති කරගෙන හරි ඒ ලබාගත් තව යම් තරමක් දේවල් තියෙනවා නම් ඒවා ඔක්කොම ඔය කියන සංකත සකස් වෙච්ච දේවල් යම් හේතු ක්‍රමයක හේතුඵල වශයෙන් අන්න ඒවා හේතුඵලයක් වෙනවා. ඒ ඵලය ඇතුළු කළ චන්දරාගයෙන් නැහැ ඒක ආස්වාදයෙන් ඒ ආස්වාදයේ මත් වෙලා ඒ ආස්වාදී යලි යලි හවායන මානසිකත්වයක් උදා වුණොත් ඒ ආස්වාදයක් අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. සත්‍යය කියලා හැටි වෙන්න හේතුව මොකද්ද? මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආස්වාදات ධර්මාස්වාදات කියන මේ ආස්වාදයක් තියෙනවා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඒවැය තියෙනවා. ඒව ඇතුළු කරනකොට ඒක දැනෙනවා. දැනෙනකොට හරි ප්‍රියයි. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා ඒවා ලැබෙන්නේ යමකින්ද? ඒවා එසේ පවතින ඒකීය වස්තු නෙමෙයි. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඇති වෙන්නේ යම්කිසි වින්දනයක් වේදනාවක් එනකොට. ආස්වාදයේ සුඛ වේදනාවක් එක්කයි එන්නේ. වේදනාව නිකන් ගොඩනැගෙන්නේ නැහැ. ස්පර්ශ මාත්‍රයේද වේදනා මාත්‍රිය ගන්න ඉන්නේ වැල පිටිලකින් තමයි වේදනාව කියන එක ගොඩනැගෙන්නේ. සුඛ වේදනාවක් කෙනෙකුට ඇති වෙන්නේ සුඛ වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ගොඩනැගෙනකොට. එහෙනම් ස්පර්ශ වෙන්නේ මොනවද? වේදනාවට වේදනාවක් ස්පර්ශ වෙනවා හැම නෙමෙයි වේදනාව ප්‍රතිඵලයක්. මොනවා ප්‍රතිඵලයක්ද? ඇහැට රූපයක් සුඛ සහගතව ස්පර්ශ වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. මනවලන රූප ආස්වාදේ සුඛ වේදනාව. කන්ට මිහිරි ශබ්දයක් නිසා සුඛ වින්දනයක් දැනෙනවා. එහෙනම් කනත් ශබ්දයක් කියන මේ දෙකේ හැප්පීමක් නිසා ඒ ඝට්ටනයක් නිසා ඇති කරන්නා වූ ඒ ස්පර්ශයෙන් ගොඩනගෙන එකක් තමයි ඒ සුඛ වේදනාව. එහෙනම් ඒ ස්පර්ශ මාත්‍රේ වේදනා මාත්‍රේ ගන්න ගොඩනගෙන ගා දෙනකොට මනස ඕකාවර්ජන කරලා ඉවරලා ඕක යලි යලි සිහි කරලා ඒකේ ස්වභාවය අරගෙන භුක්ති විඳිනවා. ඕකල අපි කියනවා සුඛාස්වාදී භුක්ති දිනවා කියලා. නාහිත ගන්ධයක් එනකොට ගාන ආස්වාදයක් එනවා. ආග්‍රාණී සුවඳක් එනවා. සුවඳ හරි ආස්වාදයි කියලා එනවා. ඒ ආස්වාදයට හිත බැඳෙනවා. සුඛ වේදනාවක් ආවා. ඒ සුඛ වේදනාව තමයි ආස්වාදී දුන්නේ. සුඛ වේදනාව නිකන් හටගත්තේ නැහැ, ස්පර්ශයෙන් හටගත්තු. සුවඳයි කියන සුඛ වේදනාව හටගන්න නාසයේ නැවති ඉන්ද්‍රියකට ගන්ධයේ නැවති වාහිරින් ආපු යමක් ඝට්ටණය වෙලා ස්පර්ශ වෙන්න ඕන. ඒක ආවර්ජන කරනකොට ස්පර්ශයේ ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. ඒක සුඛයට හේතු වෙන්නා ස්පර්ශයක් නම් උනේ නාහිත එවන් දෙයක් නම් ඇතුළට වෙන්නේ සුඛ වේදනාවක් භුක්තියට එනවා. ස්පර්ශ මාත්‍රේ වේදනා මාත්‍රේ ගන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙයි. එහෙනම් මේ වේදනා මාත්‍රේ සීකරන හරි සුවදයි. ඒක ආස්වාදයේ වැඳිලා යලි යලිත් ඒ ආස්වාදයේ විඳින්නේ ගොඩනගා ගන්න ඕනේ. ඒ විඳීම යලි යලි කරන්න ඕන කියලා අදහස එනකොට එහෙනම් ඒ සඳහා අවශ්‍ය කරන සුඛ වේදනාව යමකින්ද නිපදෙව්වේ නිෂ්පාදනය කෙරෙවූ භාණ්ඩ ටිකේ යලි යලි ඕන වෙනවා. එහෙනම් යලි යලි ඉඳින්න ආසාවක් එනකොට නාහේ අවශ්‍යයි කියනවා මානසිකත්වයේ ගොඩ නැගෙනවා. ඉඳින්න නාහයක් ඕනේ. එහෙනම් ඉඳීමේ බලාපොරොත්තුව තියෙන තාකල් නාහේ නැතුව බෑ මට. ආන් අදාව අදහසක්. මෙන්න ගති ලක්ෂණයක් නිසා මතු භවයේ හේතු වෙන චිත්ත වේගේ නැගිච්ච හැටි. ඒ වගේම නාහේ විතරක් තිබිලාමදි මේ සුවඳ ගෙනත් දුන්නේ යම් ද්‍රව්‍ය වස්තුවක් ඇද්ද ඒකත් ඕනේ. යලි යලි අසුර කරන්න ඕනේ. ඒ අදහසත් ආවා. බාහිර ලෝකයේ අවශ්‍යතාවයේ පිළිබඳව මානසිකත්වයක් ගොඩ නැගුණා. භුක්ති දීන අවශ්‍ය නැහැ පිළිවන මානසිකත්වයක් ගොඩනැගු. මේස අභ්‍යන්තර සහ බාහිර ආයතන පහල කරන්න අවශ්‍ය කරන්නා වූ මානසිකත්වය ගොඩනැගුණා විදියට. ඒ වගේම දිවතර රසයක්, කයත පොට්ටබ්බයක්, මනසට ධර්මයක් මේවා එනකොට ඔය වෑ හැම එකම ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයත පොට්ටබ්බ, මනස ධර්ම කියන මේවායේ මේ ස්පර්ශයක් නැත්නම් ආස්වාදයක් ගන්ධ වේදනාවක් පහළ වෙන්නේ නැහැ. ආස්වාදී ප්‍රිය නිසාම මధుර නිසාම ලෝක සත්‍යයෝ ඒ ලබා දෙන්නා වූ ස්පර්ශය කෙරෙහි ප්‍රිය කරනවා. ඒක ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න නම් ගතක් හිතක් ක්‍රියාත්මක වන්න මානසිකත්වයක් ඕනේ. ඒ ටික බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්කම ඒකේ ගෝචර කරගන්නා වූ ලෝකයක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුෙන් ගොඩනැගෙනා මානසිකත්වයේ තමයි සසර පැවැත්මට හේතු වෙන මානසික හේතුව ගොඩනගන්නේ. ඇහැ තිබුණාට ගොඩනැගෙන්නේ නැහැ. රූප පෙනුණාට ගොඩනැගෙන්නේ නැහැ. කන තිබුණාට ශබ්ද ඇහුණාට බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙන මූලද්‍රව්‍ය තිබුණාට ඒවා ගෝචර කරගන්න ඇසකන දිවනාසය ශාරීරිය මාන තිබුණාට අර මතු බලාපොරොත්තු ඇති වෙන්නා වූ මානසිකත්වයේ ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් ඒ තිබිදේවයන් එන ආස්වාදයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා. ඒ ආස්වාදී යලි යලි පවත්තන්න ඕනේ කොච්චර හොඳ එහෙම පවත්තන්න නැහැ කියලා මානසිකත්වයක් ගොඩ නැගුණොත් මෙන්න මේකට කියනවා ලෝකයේ ඇති තත්ත්වයේ ඇති ආකාරයෙන් දැක්කේ නැති නිසා ලෝකේ හොඳයි කිය කියා පස්සේ යන හිතක් හදාගත්තා. වැඩි පිළක් කරගත්තා. අපේ භාෂාවෙන් දබල කියනනම් ඔහොමයි කියන්නේ වෙයි. ඇත්ත සෝරලා දෙන්නේ. මෙන්න මේ විදිහට හිතක් හදාගත්තාම කියනවා මතු බලාපොරොත්තුවට හසල පැවැත්ම ගැන හිතක් ගොඩ නැගුණා. සංඛාර පත්‍ය විඥානං කියලා සතර පැවැත්වල හේතින විඥාන බීජ ගොඩනැගුණා කියන්නේ ඔන්න ඔය හිතට. ඕකර කියනවා කර්ම විඥානයි. කර්ම විඥාන කියන්නේ ඌවට. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන්නේ කර්ම විඥාන නෙමෙයි. ඔය කර්ම විඥාන නිසා ගොඩනැගුණේ මොකද්ද? මතුමතු තාස්වාද භුක්තියක් විඳින්න අවශ්‍ය කරන ගතක් හිතක් ලෝකයක් ගොඩනගන්න අවශ්‍ය වෙච්ච මූල පදාර්ථය. අනික ගොඩනගාගත්තාම ඒ හේතුවේ ඵලයක් වශයෙන් ලැබෙනවා ඇසක් කන දිවක් නාසය ශරීරයක් මලක් රූප ශබ්ද ගන්ධලා ස්පර්ශ ධර්ම ගෝචර කරගන්න. ඒ දෙකම සකස් වෙලා ඉඳන් එන ක්‍රියාවලියේ ඵලයක් වශයෙන්. චක්කු විඤ්ඤාණ, රූප විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණ ඵලයක් ගොඩනැගෙන. ඒ ඵලයට මතු භවයක් හදන්න බෑ. ඒකට කියනවා විපාක විඤ්ඤාණ. එහෙනම් මතු භවයක් හදන විඤ්ඤාණ කියන කර්ම විඤ්ඤාණය. අන්න ඒක තමයි මතු බලාපොරොත්තුවක් ඔබේ ආස්වාද පස්සේ යනකොට යලි යලිත් මේවා ආස්වාදෙ විඳින්න නැත්නම් ඒ සඳහා අවශ්‍ය උපකරණ මට ඕනේ. ඒ සඳහා අවශ්‍ය ලෝකේ මගේ කියලා මට බදන්න ඕනේ. මේ මම කියන தත්ත්වය අත්හැරලා බෑ, මගේ කියන தත්ත්වය අත්හැරලා බෑ. ওই තුල තමයි ආස්වාදයේ තියෙන්නේ. ඔයක අත්හැරෙන මොන තරම් අපරාධයක පාළුවක්ද? මේක තමයි අවිද්‍යාවේ නිගමනය කිව්වේ. මෙන්න මේක දකිනා ලෝකේ ලෝක සත්‍යය ලෝකේ කිව්වේ ඕකද? දැන් මේක හිතලා තේරුම් ගන්න මේක තමයි සියලු සත්‍යෝ සැරිසරණකම්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහන්න හම්බෙන්නේ නැති තාක් කල් ලෝක සත්‍යයට ඕයින් එහා හිතා ගන්න බෑ. ඕක අත්හරින්න බෑ, ඔය බලාපොරොත්තු අත්හරින්න බෑ. එහෙනම් ඕකල කියනවා අවිද්‍යාවේ භයානකකම, අවිද්‍යාවේ තියෙන බැලෑරුම් බරපතලකම. කොච්චරද කියනවනම් මොන જાතිය පඬිතියෙකුටවත් මම මගේ කියන මේ දෙක තුල ජීවත් වීමේ බලාපොරොත්තුත් අරගන්න බෑ. ඒ ආස්වාදයෙන් අර තව තනසිලා තියනවාද කියලා හිතා ගන්නවත් බෑ. එහෙනම් නිවන් සාන්තිය කියන එක වැටහෙන්නේ නැහැ. ලෝක සාන්තියමයි වැටහෙන්නේ. ලෝකේ හැරි සාන්තයි ප්‍රණීතයි. ලෝකේ හැරි සුවයි. එහෙම හිත හිත අර ආස්වාදයේ මුල් කරගෙන ආස්වාදයේ පස්සෙ යන යමක් ඇද්ද? ඒ දේ නිස්පාදිනේට බලාපොරොත්තු ඇති කරනකොටම අන්න කර්ම විඥානීය කියන එකක් ගොඩනැගිලා ලෝකේ යල්ලන්න හිතක් හැදෙනවා. මේක තමයි පුරුතඥාන මානසිකත්වයේ පතන්ගෙන අරිහත් වහන්සේගෙන් කෙලවර කරන තුරු කවදා හරි ඔය මතු ඉන්ඩෝල ඇකින බලාපොරොත්තු අත්හැරලා නැහැ කාටවත්. කවුරු වෙලා හරි කොයි ආකාරයෙන් හරි ඉන්ඩෝනේ භුක්ති විඳින්න ඕන. ඔය බලාපොරොත්තු මුල් කරගෙන ඉතින් මානසිකත්වයේ දූෂ්‍ය වෙන්න පුළුවන්. දූෂ්‍ය වුණා වුණත් අර අදහස අත්හැරින්නේ මතු ඉන්න බලාපොරොත්තු මතු භුක්ති විඳින බලාපොරොත්තුත් එකයි දූෂ්‍ය මානසිකත්වයේ ගොඩනැගෙන. මානසිකත්වයේ දූෂ්‍ය වුණා නම් සතර පාපයත්තර ගොඩනැගිනවා. මානසිකත්වයේ යහපතේ කටයුතු කරලා අනුන්ටත් යහපත කළා එහෙමත් කළා මං හොඳින් ඉන්න ඕන. ආස්වාද භුක්තිය මට ඕනේ. හැබැයි අනුන්ට කරදර කරලා හිංගි කරලා නෙවෙයි. කාටවත් හොඳින් සමගියෙන් සමාදානී යහපත කළා කාට කරදරයක් නැතුව එහෙම ඕනේ කියලා එහෙම හිත තිබ්බොත් එහෙම සුචරිත පැත්තක. සුගතිය කියන පැත්තක් ගොඩ නැගෙනවා අනිසාරේ පැවැත්මට. ගොඩනැගිලා ඉතින් සුගතිය දුගතිය කියන දෙකේ සත්‍යය සැරිසරනවා. කවදාවත් මේකෙන් අහක් වෙන මානසිකත්වයක් ගොඩනගන්න බැරි නිසාම ලෝක සත්‍යය ඇති කරන අදහස ඇති කරව බලාපොරොත්තු නිසා මානසික ශක්තිය ගොඩනැගුණහම ගොඩනැගිච්ච ශක්ති විශේෂය ආයි ලේසියකින් කාලයකින් අයින් කරන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. ඒ ගොඩනැගිච්ච ශක්ති විශේෂේ එක වතාවක් ගොඩනැගුවා නම් ඒ ඊට පස්සේ මිනිහට සීහි නැතිලා මුළු අවුරුදු ගානක් ඉඳලා වලත් අර ගොඩනගාපු ශක්තිය මතකෝල දුන්න වේගවත් ශක්තිය මත ප්‍රයත්න හත් ගැනීමට අවුරුදු ලක්ෂ කෝටි ගානක් ගියත් ඉවරෙන්නේ නැති එක. මේ තරම් මහා ශක්තියකේ බලාපොරොත්තුවත් එක්ක ගොඩනැගෙන. මේ නිසා ලෝක සත්‍යය කොච්චර සීහි නැතිලා වලත් මොන විදිහේ මලා වුණත් පැවැත්ම ඉවරෙන්නේ නැහැ. ශක්තියෙන් නැවත හදනවා. ධර්ම ශක්තිය කිව්වෙත් ඔන්න ඕකට. ඉතින් මේ සත්‍යයගේ කියන්නේ සත්‍යයගේ ස්වභාවය ඕකයි. අවිද්‍යා සහගත සත්‍යයගේ ප්‍රයත්න ඇති. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක ඇත්ත නැත්ත බලන්න. මේක හොඳද? ඔය හොඳයි කියලා හිතාගෙන පස්සේ යන්නේ ඒක හොඳද කියලා ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. බෞද්ධයෙක් වෙන්න නම් කරන්න ඕනේ ඕකයි. වෙන මොනවා කරලා හරියන්නේ නැහැ. ගාථා කිව්වට පද පාලම් කළාට පදයක් කියලා වාක්‍යයක් කියලා සම්මත කරගත්තට එහෙම බෞද්ධ වෙන යතින මේ අද මේ කාලේ තැනින් තැන හදපු කතා වුණා. බෞද්ධය කියන පන්සිල් ගන්නේ තිසරණ සමාදන් ගියා. හාමුදුරුවන්ගේ පන්සිල් ගන්නේ තිසරණ සරණ සමාදන් ඔබ බෞද්ධ. ඔය જાතිය සම්මත කතා තියෙන්නේ දැන්. නියම බෞද්ධය කියන බුදුරජාණන් වහන්සේ ඔය එකක් වකරලා නෙමෙයි ගන්න කිව්වේ. එහෙම එකක්වත් කිව්වෙත් ලැහැත් තියන් ඉඳගනි පන්සිල් ගනි නමස්කාරය කියපන් තිසරණ සමාදන් ගියා. ඔය එකක්වත් බුදුරජාණන් වහන්සේ කියලා බෞද්ධ කරපු එක දැනක්වත් ත්‍රිපිටකේ නැහැ. සාන්සුලාත සාදුකම් මානසිකලෝ මේක අහගන්න හොඳට මෙනෙහි කරන්න මනසේ සිහි කරන්න මේම දේශනා කළා පටන් ගත්ත අධේශලා උඹ බෞද්ධිය කරන්න හැටි මම කොරලා දෙන්නම් කිව්වේ නෑ මේක අහගනි හොඳට මෙනෙහි කරලා බලපන් මේ කියන්නේ මොකද්ද කොතනින් තමයි පටන් ගත්තේ හැබැයි මගේ පන්සලට උත්තර දුන්නේ නම් කකුල් දැලා ගහනවා ගගෙන් එහා පැත්තට පල්නවා පපු ඔය ආලෝකයක් නෑ මිදගත්තු එහෙම කියේ ඔය තිසරණේ අරන් ඉඳගෙන පන්සිල් අරන් ඉඳගෙන බල ඇහිුවේ නෑ ඔය જાති ඉඳලා පටන් ගත්තා හැබැයි මොනවා කරන්න කියත් අන්තිමට උඹට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තුන් ලෝකේ කාටවත් ඕක කරන්න බෑ ඒක පස්සේ පැත්තක තියාගන්න උඹ තියෙන ප්‍රඥා තියෙන අහපංකො ඒක දැනගනි කොහොම මලාසිහියෙන් ඉඳලා තේරුම් ගනි හා ඒක තමයි මාකට ඕන කොහොමද ඒකේ කෙනෙක් ලෙස තමයි මාත් මෙච්චර කාලෙ හිටියේ කියලා ප්‍රශ්නේ දැම්ම ඉතින් උන්වහන්සේ ප්‍රශ්නේ විසඳලා දුන්නා වෙල මොකක් කන්නේ දුවිලා දුන්නාට පස්සේ බෞද්ධ වෙලා ඉවරයි කොහොම සමාදන් වෙච්ච එක කොහොම ඉල්ලගත බෞද්ධක කිසි දවසක කලන් ලැබරි විඳින්න බැරි වනසන් ලැබරි බෞද්ධකමක් හම්බ වුණා ඒක අවසානයේ කවදා හරි අරිහත් ඵලයෙන් කෙලවර වෙන තාක්කල් අතල මං වෙන්නේ නැහැ. එතන බලන සතර පහෙන් සදාතම නිදහස් වෙන මානසිකත්වයක් ගොල් නැගුණා. මේ සියල්ල වෙලා සෝතාපන්න බෞද්ධිය කියලා ඉවරයි ආලෝකයක් වේ. ඊට පස්සේ ආ සරණ ඉල්ලගත්තේ නැහැ. පන්සිල් ගත් ඉල්ලගත්තේ නැහැ. වගුරුනේ අපූර්වට වැත්ත කරලා හිටියා. බොහෝ චිත්ත ප්‍රහාදී. සාමිනි මේට වශයෙන් ඔබ වහන්සේගෙන් මොනවා අගුණ කියන්නද? මගේ වාසනාව තමයි ඔබ වහන්සේ මෙහාට වැඩි. ඒකාන්තයෙන් ඔබ වහන්සේගේ උත්තරා බුද්ධ කියලා මට විශ්වාසයි. මේ වහන්සේගේ ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨද උත්තමද ඔය මග අනුගමනය කරන සංඝරත්නයේ කොච්චර වැදගත්ද කියලා මට දැන් තමයි තේරෙන්නේ ඔබ වහන්සේලාගේ ධර්මයේ සංඝරත්නයේ ගුණ කිය කිය මම හැමතැනම ඇවිදිනවා ඊට පස්සේ හම් වෙන වැක්සෙන්ට ඔක්කොටමත් කියනවා මම ඔක්කොම දල්නාලේ තදුනට ඔක්කොම කියා දෙනවා මේ සෙල්ලම් වලක් නෙමෙයි වටන හරි වටනාකමක් කිය මෙහෙම චිත්ත ප්‍රසාදයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කිය කිය සතුටු වුණා ආදී මො බෞද්ධයෙකුනේ නැහැ නේද පොඩ්ඩක් දැන්වත් පන්සිල් ගන්න එක නමස්කාරය කිය මම ඒවා කිව්වා නෑ එහෙම එකක් ඔයවා සඳහා වෙලා නැහැ මෙන බෞද්ධයෙක් වෙන හැටි. නමුත් ඔය සාව අක්කල සම්මතයෙන් බෞද්ධ කරන ක්‍රම තියෙනවා. බෞද්ධය පිටත්තර ගත්තා වෙන දිහාකට අරන් ගියා. අනික් කාගම වල බඳවා ගත්තා. මේක අපරාධයක්. කොහොම කෑ ගහනවා උලපයින්නා මේ බෞද්ධය කරන බුදුරජාණන් වහන්සේ එහෙම එකක් කාටවත් කිව්වෙත් නැහැ. ලේබල් වෙනස් කරහන් කියලා එහෙම කියලා ගියෙත් නැහැ. මෙන්න මේක හොදට තේරුම් ගන්න. මොකද්ද මේ ලෝකෙ කිව්වේ? මෙන්න ලෝක සත්‍යය ලෝකෙ කියේ කියන්නේ මෙන්න මෙහෙ මෙහෙක. ඔගේ ආස්වාදයක් නැහැනා ලෝක සත්‍යය ওই විදිහට හබාගෙන යන වැඩ පිළක් කරන්නේ නැහැ. පැවැත්මක් ගොඩනගා ගන්න හිත පහල කරන්නේ නැහැ. මේ ලෝක සත්‍යයක් නොපෙන්න පැත්ත ඔච්චර උතන පේන්නේ නැති හරියක් තියෙනවා. පේන පැත්තක් තියෙනවා. ආස්වාදියේ පේනවා. ආස්වාදිය නිසා යලි යලි බලාපොරොත්තු වෙන බව දන්නවා. ඔච්චරයි ලෝක සත්‍යයල පේන්නේ. බලාපොරොත්තු නිසා ගොඩනගෙන නොපෙන්න පැත්තේ මහා ශක්ති වේගයේ පේන්නේ නැහැ. පේනුන දුවට එහෙම එකක් වෙනවා. ඒක පේන එක තමයි විශේෂ ඥානි. ඒ ඥානේ පහල කරගත්තොත් එයාට එහෙම ගොඩනැගිද්දී යමක් ගොඩනැගුණ බව පේනවා මිස බලාපොරොත්තුවක් උනපලියට මතුවර මේ පැවැත්ම යලි යලි කයක් හදන්නේ අර මම කියලා හදාගත්ත සම්බන්ධයට ඇඳිලා තවත් මේ කය මරනහම තව කය පහල කරන ශක්තිය ගොඩ නැගුණාද නැද්ද කියන එක. අන්නේ ඒකට දකින්න බෑක මහා ඥානයක් ඇති ලෞත්‍රා බුදුන්ට පැහැදිලිවම පේනවා. එහෙම යන ක්‍රමේ ඊට පස්සේ දිවසල පේනවා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරන් වහන්සේට පේනවා මේ කර්ම ශක්තිය ගොඩ නැගින හැටි කිසිම අලුපාඩුවක් නැතුව. ගොඩ නැගින කර්ම ශක්තියේ ප්‍රමාණයත් උන්වහන්සේ දකිනවා. ඒක මොහොතක අදහසක් ඇති කරගත්තොත් අනේ මේව දැක දැක ඉඳහින්නම් කොච්චර හොඳ කියලා කෙනෙකුට හිතෙනකොට ඒ හිතවිල්ලත් එක මතු පැවැත්මත් සම්බන්ධතාවියත් ගොඩ නැගිවිල ශක්තිය කොච්චර ගොඩ නැගුණාද කියලා ලෞත්‍රා බුදු කෙනෙකුටමයි පේන්නේ. ඒ ශක්තිය විදහරිනවා නම් ඒ මොකෙද කියලා පේන්නේ ලෞත්‍රා බුදුන්ටමයි. පෙළ යනිකාර කියදුනේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ශක්තිය ගොඩ නැගින ක්‍රමේ මෙන්න මේකයි පැවැත්මට. ඒක නවත්වන ක්‍රමේ මේකයි. ඉතින් ගොඩ නැගින ක්‍රමේ පෙන්නලා නවත්වන ක්‍රමේ දැනගන්න අවශ්‍ය නැහැ. ගොඩ නැගින එකේ ප්‍රශ්නයක් නැති කෙනාට. පැවැත්ම ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා නම් පැවැත්ම නවත්ත ගන්න මොකද? එහෙම ප්‍රශ්නයක් ඔහුගේ මනසේ නැහැ. නිවන් දකින්නේ මොකද? ඔන්න ලෝකේ සා නිවන් දකින්න හිතක් නැහැ කෙනෙකුට පැවැත්ම දැක්කේ නැත්නම් හරියට. පැවැත්මේ යථාර්ථය දැක්කේ නැත්නම්. එහෙනම් නිවන් දකින්න ඕන කියන්නේ බොරුවටනේ. ඒක දැක්කේ නැති අය. මේ පැවැත්මේ යථාර්ථය හරියාකාරව වැටහුනේ නැත්නම් අපිත් නිවන් දකින්න ඕන කියන්නේ බොරුවට. නිවන් දකින්න ඕන කාරණේ දන්නේ නැතුව. ඒ නිසා අපිට සාම්ප්‍රදායික ක්‍රමයකට මූල දීලා එතකොට අපිට සිද්ධ වෙනවා. අපි බෞද්ධයන්ගේ පරමාර්ථ නිවන ඒ නිසා වාත් නිවන් දකින්න ඕන කියේ. ওই විදිහට කියන දෙන්න වහිනවා. ඊට පස්සේ අනේ අපිට කොච්චර හොඳ නිවන් දකින්න තියෙනවා බාහලක මෙහෙම නිවන් දක්කන කිව්වට. නිවන් දක්කා කියන්නේ මොකද්ද කියලා දැකලත් නැහැ. දන්නේ. දන්නවා නම් එහෙම අපෝ එහෙම නම් බෑ දැම්ම කියලා. තව ටිකක් ඉඳලා නිවන් දකින්න ඕන කියන එක තමයි කොච්චර හරි ඉතින් එන්නේ. දැම්ම නම් බෑ. ওই ටිකම තමයි හිතරේ ඉන්නේ මොකද? නිවන තේරිච්ච නැති නිසාමත් නිවන තේරෙන්න නම් ගිනි දකින්න ඕනේ. නිවන කියන්නේ නිවන එක. දැල් වෙන පිච්චෙන එකකින් නිවෙන්න ඕනේ. දැල් වෙන එකක් පිච්චෙන එකක් අපි දැක්කේ නැත්නම් මොකද නිවන්? රාගයේ ගින්නක් කියලා, ద్వේෂයේ ගින්නක් කියලා, මෝහයේ ගින්නක් කියලා. මේ යථා ස්වභාවයක් ලෝකේ ස්වභාවයන්ගේ ලෝක තත්ත්වය තුළ පැවැත්මත් එක බැඳිලා තියෙන ඒවා ඇති ගොඩ නැගෙන. මානසිකත්වයන් නිසා හටගන්න. මේ ගිනි 1000 තමයි වැටුනේ නැත්නම් දැක්කේ නැත්නම් ඔහුට නිවා ගන්න එකක් අවශ්‍ය නැහැ. රාගය මොකද නිවන්නේ ගිනි නැන්න. රාගය ගිනි කියලා කාටද වැටෙන්නේ? ආස්වාදයි. මනවලන රූප ගිනි කියලා කොහොමද වදාහගන්නේ? සෙල්ලම් වෙලද්ද මේ? මනවලන શબ્දයක් එනවා. ඉතින් හොඳට තවත් ඒක අහගෙන අප්‍රී ගහනවා. ඒකල සාලාල්නවා. ඉතින් කොච්චර මේ හොඳ සින්දුවක් හොඳ ප්‍රියමලාප සින්දුවක් කියන්නේ කොහොමද ඔක ගිනි වෙන්නේ? හොඳ සුවඳක් නාහේ දෙනවා. හරි ආග්‍රහයි. හරි ප්‍රියයි. අවම් පිට මල් සුවඳ ඉබිනා උඩට රෝස මල් සුවඳක් එනවා. හරි හොඳ සුවඳයි මේ පැත්තේ. ඉතින් ඔක ගිනි වෙන්නේ කොහොමද? මේක ගිනි කියලා දකින්න කියන පුදුම වැඩක් නේද වෙන්නේ. මේක තේරෙයිද මිනිහෙකුට මේවා ගිනි කිය? මලවල්න රසයක් එනවා. කාලෙකට පස්සේ දුලියංග කෑවා. පියවුද්ද කෑවට පස්සේ. ගිනි හැම දැක්කද? මොන ගින්නද මේ තවම අපියන් කියනවා කියන්නේ. මට හරි ආසයි ප්‍රියයි කා. ප්‍රිය මහා පළතුරක් හම්බෙලා. තාවකිනු ටික අප්‍රියයි. ඉන්නේ අපි. හරි රහයි කජු මාළු. ඔව් ඒකට ප්‍රියයි. හොඳ කේක් කෑල්ලක් හම්බුනේ. ඒකත් ප්‍රියයි. ඔය ගිනි එහෙම තිබුණාද කියලා හෙව්වොත් මොන ගිනි දෙවෙ ඇති වුණා. ඒ ගින්න කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ගිනි කියන්නේ වදින් සත් වෙන ගින්නෙන් තමයි මේ හැදුවේ. ඉව්වේ නම් ගින්නෙන් තමයි. ඉතින් මේකේ කොයිද ගිනි? ඉලිපේනේ ගිනි තිබුණේ. ඔය જાතිය ලෞකික භෞතික ගින්නක් ගැන කතා කරනවා. ඕවෙන් දැක්කේ මානසිකත්වයේ තුල ගොඩ නැගින ගින්නක් හැදෙන හැටිවත් හිතා ගන්න බැහැ. එහෙනම් නිවන් දකින්න හිතක් කොයින්ද ඇතිවේ? නිවන්නේ මොකද්ද? ওই රාග ආස්වාදයේ නිවන් දෙකක් තිබුණේ. ඕක ගින්නට ගින්නක් කියලා සම්බන්ධ කොහොමද දැක්කේ? එහෙනම් බුදුබණ වැහිලා කිව්ව ඕකයි. දුකයි දුකයි මේකෙන් බේරෙන්න ඕන කියලා හරියන්නේ කොහොමද? මොන දුකද දැකලා තියෙන ලෝක සත්‍යය? ඕන කෙනෙක් දකින්න දුක බල්ලෝ බලල්ලෝ දකින්න දුක නම් දැකලා තියෙන. උණු ගහනකොට කෑ ගහන උන්ට දුක දෙනවා රේ දෙනවා වේද දුක් වේදනා දුක් වේදනාව දුකයි කියන ලෞතර බුදුරේ පහල්ලා කියන කවන්නේ අනික් විසොල දෙරෙන්නේ නැද්ද? ඉදන් දුක්ඛං අරිය සත්‍යං තීමේ වික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදි. බුදුරජාණන් වහන්සේ බුදු වියක් කියන්නේ යෝගයි. උන්වහන්සේවත් ඉස්සෙල්ලා දැකලා නැහැ නේ දුකයි කියලා. ඒ දා දැක්ක දුක පුබ්බේ අනනුසුදේහු ධම්මේ දු පෙර අහපු නැති දුකක් මම දැක්කා. පෙර අහලත් නැහැ, දැරගිලත් නැහැ. එහෙම එක කිව්වට මට වැටහුණි. මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ කතාව. එහෙනම් බුදු වෙන්න ඉතලා බෝධිසත්ව කාලේවත් ඒක දැකලා නැහැ. එහෙනම් අනික් මිනිහෙක් මේ සාමාන්‍ය දකින්නවා කිව්ව දුක ඒ දුකද? ඒක නම් සාමාන්‍ය මිනිහනේ බල්ල බලල්ලු දකින්න දුකක් තියෙනවා, දැනෙන දුකක් තියෙනවා. බුදුරන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා නිවන් දකින්න පෙන්නුවේ දැකගත යුතුයි කියලා. ඒක අති දුර්ලභ, අති අමාරු දෙයක්. මේක දැනගන්න අවශ්‍ය දහම තමයි හැඟවිලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. වැටහුණු දාත් නම් පේනවා ඒකාන්තයෙන් මෙච්චර කාල හැඟවිලා තිබිච්ච ඇත්ත වැටහුණා කියලා. කවදාවත් වළහ ගන්න බැරි වෙච්ච එකක් හම්බ වුණා කියලා දකින්නවා. දුක්ඛ ආර්ය සත්‍යය හරියට නුවණින් දැක්ක දාට. එහෙනම් දකින්නට කොහොමද දකින්නේ? දුක්ඛම් භයත් එන භයාර්ථයකින් දකින්න පැත්තක් තියෙනවා. ඒක දකින්න ක්‍රමයක් දකින්න නම් මේ පැවැත්මත් පැවැත්ම නිසා ගොඩනැගෙන්නා වූ කර්මරයක් අසහනයක් ඇත්නම් ඒවට මුල් වෙන කාරණේත් හොයාගන්න ඕනේ. ඒතර බය හිතෙන්නේ අන්න එතෙන්ටයි. මේ ආස්වාදයන්ට ලෝක සත්‍යය බය නැහැ. ආස්වාදයන්ට ඍසි කැමැති. කැමැති නිසාම ආස්වාදිය පස්සේ යනවා. ආස්වාදිය පතනවා. ආස්වාදිය බලාපොරොත්තු වෙනවා. ආස්වාදිය ගොඩනගන්න යමක් යමක් කළ යුතුද? සෑදවල් මහන්සි බලන්න නැතුව හිතෙන් කයින් වචනින් කටයුතු කළේ ගොඩනගා ගන්න. ඒ බුද්ධියෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. මේ ලෝක සත්‍යයේ පැවැත්මට අවිද්‍යාව නිසා වැහැලා තියෙන එක තමයි ආස්වාදයේ කොච්චර හොඳද. මේ ආස්වාදයේ තමයි ලෝක විමුක්තිය සුවය. මේක ගොඩනගාපු තරම තමයි අපිට සතුට. අපි ලැබීම වාසනාව මෙහෙම කිය කියා මොකද නෙමෙයි ආස්වාදයේ යමකින්ද ලබා දෙන්නේ? ඒ දේ ගොඩනගා ගැනීමට විශාල බලාපොරොත්තුවක් ලෝක සත්‍යයන් තියෙනවා. මේක කියාගන්න බැරි සිරිසනාවක් ඕක තියෙනවා. පුංචි ආස්වාදයේ කැමැති සමාලන්ගේ මානසිකත්වෙ මොඩ වෙලා තියෙන නිසා කැමැති ආකාරයට ගොඩනගා ගන්න ප්‍රයෝග සම්පත්තියක් ඌට නැහැ. ලැබිච්ච හැටියට භුක්ති දිනවා. ඌට වෙන ක්‍රමයක් නැති නිසා ඊට වඩා හිතා ගන්න පුළුවන් මිනිස්සුයෝ විවිධ ආකාර ප්‍රයෝග ක්‍රියාත්මක කරලා ඒක ආස්වාදයේ ගොඩනගා ගන්න විවිධ ආකාර උපක්‍රම යොදනවා. යොදලා ගොඩනගාගෙන විදිනවා. තව තවත් ඊට වැඩිය බොහොම තදින් බැඳිලා ඉන්න ආස්වාදයන්. මෙන්න මේ ආස්වාදී කියන එකක් ලෝකේ නැත්නම් ලෝක සත්‍යයන් සැරිසරන හේතු ගොඩනැගෙන්නේ නැහැ කියලා දේශනා කරන මේකයි ඇත්ත. එහෙනම් මේ ලෝක සත්‍යය ඇයි මේ ලෝකේ සැරිසරන්නේ? හොඳයි කියලා දිගමනේ කියලා ඔන්නෝ ආස්වාදී නැමැති යමක් ගොඩනැගෙන නිසා. එහෙම දෙයක් ලෝකේ නැත්නම් ලෝක සත්‍යය සැරිසරන්නේ නැහැ කියලා පෙන්නනවා. දේශනා කළේ එහෙමයි. එහෙනම් මතු පැවැත්මට හේතුකාරක වන කර්ම ශක්තිය ගොඩනැගෙන්නේ නැහැ. ආස්වාදී කියලා දෙයක් ලෝකේ විද්‍යාමාන වෙන ක්‍රමයක් තිබුණේ නැත්නම්. මෙහෙම ක්‍රමයක් ඇති නිසාම තමයි ඔය පන්නේ ගොඩනැගි නැගි යන්නේ. එහෙනම් බෞද්ධයෙක් වෙන්න ඕන කෙනෙක් ඉස්සෙල්ලා වෙන මොනවක් කළ හරියන්නේ නැහැ, කරන්න ඕනේ මොකද්ද? මේ ආස්වාදයෙන් ගොඩනගන්නේ මොනවද? ඒවැ හැටි කොහොමද? ආස්වාදයේ පස්සේ ගියොත් ආස්වාදයේ පස්සේ ගිහිල්ලා අපිට හම්බෙන්නේ මොනවද? ආස්වාදයේ හොඳද නරකද කියලා තීරණය කරලා තියෙන්නේ අපි ඒක දැකලා නෙමෙයි ඉන්නේ කියලා දකිනවා. ඉතලා හිතා ගන්න ඕනේ. අපි ඔක උපමා අරගෙන බලනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දහම් දකින්න ඒවන් උපසංහල් මෙසේ සංසන්දනය කරලා බලන්න. උපමා සංසන්දනය කරලා වනේ දහම් බලන්න, දහම් ඥානෙ නගා ගන්න මුල් වෙන්නේ එතනින්. ධර්ම දේශනාවද උපමා සංසන්දනය කරලා වනේ දහම් දකින්න. අපි පොඩ්ඩක් පොඩි උපමාවක් අරන් බලමු. මෙහෙම දෙයක්. මාළුවා කියන එක දන්නේ නැහැ. බිලි කොක්කක අමුල්ලා මේ ඇම තියෙන්නේ කියලා. ඌ ප්‍රිය කරන ආහාරය එක්ක පණුවෙක්. එහෙම නැත්නම් මොනවා හරි මස් කෑල්ලක් හරි. ඒකේ ගැලපෙන පොල් කෑල්ලක් හරි මොකක් හරි ඌ ප්‍රිය කරන ආහාරය අර බිලි කොක්කේ තුරට අමුණනවා. ඒ බිලි කොක්ක බැඳලා හිටන සංගුස් නූලක් වැනි නූලක බැඳලා. ඕක උල පිටක බැඳලා හිටන් ඈත දියර දාගෙන බලා ඉන්නාලු බිලි වාල මිනිස්සයා. ඉතින් මේ අග තියෙන එක පණුවෙක් හරි තවත් මාළු පැටියෙක් හරි මොකෙක් හරි කමන්නේ නැහැ. තවත් අනික් මාළුවා ප්‍රිය කරන ආහාරය. ඌ මේ වටේ කරකිලා බලන හොඳ ආහාරයක් දකින්න. ඌට හරි ආස්වාදයි. ආස්වාදයෙන් නිසා මොකද කරන්නේ? ආයි වෙන මොනවත් ගැන හිතන්නේ නැහැ. ආස්වාදයේ භුක්ති විඳින බලාපොරොත්තුවෙන් ගිලිනා එකපාරට මාළුවා හරි පණුවා හරි අර කොක්කේ අමුලා තිබිච්ච එක. හැබැයි ඌ දන්නේ නැහැ මාළුවා විතරක් නෙවෙයි නේද ඒ ආස්වාදනේ හැම විතරක් නෙවෙයි ගිලින්නේ. ඒකත් එක කොක්කා ගිලිනවා. ඌ ඒක දන්නේ නැහැ. ඒක වැහිලා. රස හොයාගෙන ඇවගිල්ලාම ඇමත් එක්ක උගේ විනාශයට හේතුන කොක්කකෝ දීලිලා. ඊට පස්සේ කොක්කට ඇමිච්ච උගේ විනාශයට ඇදිල යන්න සෑනකුත් බැඳිලා. ඒ රෑන තව පිටකත් බැඳිලා. ඒක ලෝක භුක්තිය රාහ භුක්තිය හොයන තව එකකින් ඇති. ඌ භුක්තිය ලෝක ඇද්දාම මරණය හෝ මරණය සමාන දුකකට මාළුවටපත් වෙන්න සිද්ධ වෙනා මිස රහ විඳින්න හම් වෙන්නේ නැහැ. ගියේ රහ හොයන්න. හැම ගිල්ලේ රහ විඳින්න. සිද්ධ වුණේ මොකද්ද? මරණය හෝ මරණය සමාන දුකක් විඳින්න. දැන් කවදාවත් යමක් කන්න බැහැ මාළුවට. ওই ටික සිද්ධ නොවි. මෙන්න ලෝකේ හැටි මාළුවට ගෝචර වෙන්න දාලා තියෙන හැමේ හැටි. මෙන්න උපමාව බුදුරජාණන් වහන්සේ දුන්නා. මෙන්න මෙහෙම හිතලා බලන්න. මේ ලෝකේ තියෙන ලෝක රහත්‍ය ප්‍රිය කරන කාරණා හයක්. ওই හය තමයි මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන පොඩ්ඩම්ම, මනවලන ධර්ම. ඔන්න ඔය හැම හයක් තියෙනවා. හැබැයි ඒවා නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒවා කොහොමද තියෙන්නේ? ලෝකේ සතර මහා භූත සහ සතර මහා භූතයන්ගේ නිවන් යම් රූප කලාපයන් එක රූපස්කන්ධයන් යමක් ඇද්ද? මේවහා සම්බන්ධ වෙලා විවිධාකාරයෙන් බැඳිලා ඒ තුලින් ගොඩනගෙන්නා වූ ස්පර්ශයේ මතුවෙන එකක් තමයි ඔය මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආස්වාදේ. ඔන්නේ ආස්වාදේ ඕවා බැඳිලා තියෙන නිසා බිලී කොක්කේ බැමිලා තියෙන හැම වාගේ අපිට දුක් කරදර මහා ගොලක් ගෙන දෙන හරියක තමයි ඔය ආස්වාද ගෙන දෙන හැම ඇමිනිලා තියෙන්නේ. ආස්වාදය කවදාවත් නිදහස් කරලා වෙන් කරලා ගන්න බෑ ওই ටිකෙන් අහක් කරලා. එනම් මේ ලෝකෙම හරියට හැමතැනම දාලා තියෙන බිලී හොකු. සත්වෙන්ට අහු වෙලා තියෙන ගිලින්ද ඔව්වමයි. මේක තමයි උපමාවකින් දහම් තෝරා ගන්න ක්‍රමය. බැලු බැලුවට මොනවද තියෙන්නේ? මලවලන රූපයක් තියෙන්න ඕන සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගිලා. ඒක බලන්න සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගිච්ච ඇහැ තියෙන්න ඕන එක පැත්තක. ඒ ඇහැට ඒ රූපයේ ගෝචර වෙන තමයි ස්පර්ශ වෙලා හිටන් මලවලන රූපයක ආස්වාදයේ ඉන්නේ. ආස්වාදයේ උන්නම් ඇහැ නැමැති සතර මහා භූතයෙන් හටගත්ත රූප ගුලියයි. ඒ වගේම සතර මහා භූතයන්ගෙන් හටගත්ත අර ඇහැට ගෝචර වෙච්ච ගුලියයි දෙපැත්තක තියෙන්න ඕන. එහෙනම් ඒවා ඒ ආකාරයෙන් රදහතන පවතින ඉන්නේ අස්වාභාවිකව හටගින්නේ නැහැ. හේතු ක්‍රමයකින් හේතුඵල ධාමයකින් හටගෙන තියෙන්නේ. නිකන් හටගන්නේ නැහැ. එහෙනම් යමක් මේ ලෝකෙ නිස්පාදනය වෙනකොට ඒ සතර මහා භූතයන්ගෙන් ගොඩනැගෙන ක්‍රම රටාවක් තියෙනවා. මම කියා හදාපු එකේ ශක්තියකින් ගොඩනැගිලා ඇහැට විතරක් තනියෙන් ජීවත් වෙන්න බැරි හින්දා ඇහැ වට කරලා හිටන් ඔලු කට්ටකුත් ඕකටික කුහරෙකුත් ඊට පස්සේ ඇහැ පෝෂණය කරන්න නහර වැල් ටිකකුත් ඊට පස්සේ ඕවාගේ ඉඳ අවශ්‍ය කරන පෝෂණය කරන්න සුන්දපත්න අවශ්‍ය ලේ ධාතුව ගෙනියන්න කොටසකුත් පෝෂණය කරන්න පෝෂණ නහර ඊට පස්සේ ඕක පවතින සැකවන්නේ මස් වැදලි ඊට පස්සේ ඕක තවත් ආසයිනේ ඇටකටු මේ ආදී වශයෙන් කොච්චර ගොඩක් හැදුනහම ඇඟක් ඕන වෙනවා ඇහැ රකින්න. ඇහැ තනි කර හැදිලා හිටනම් මේ භුක්ති දින නිදහසේ ඇහැක් විතරක් හැදිලා බෑ. එහෙනම් ඇහැ හැදෙනවා නම් මුළු කයක්ම හැදෙන්න ඕනේ. ඇහැ හැදිලා හිටනම් පෝෂණය කරන එකක් මට ඕන නම්. එහෙනම් ඇහැ ඕන නම් කයකුත් ඕන. කයක් නැතුව ඇහැ විතරක් නිකන් හම්බ වෙන්නේ නැහැ. පවත්තන්න බැරි නිසා. එහෙනම් මෙතන හදාගත්තාම හැදුව තැන් පටන් ඇහැ ඕන කියලා පටන් ගත්ත තැන් පටන්. ඇහැ රකින්න කයක්ම රකින්න ඕන. එහෙනම් හැදිච්ච එක මොනවෙන්ද හටගත්තේ? සතර මහා භූතයන් නැත්නම් අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිව්වොත්. පස් ජල ඉනිසුලං කියලා හටගත්ත හතරෙන් තව විදිහෙන් කියනවනේ. ඔය එක එක විදිහ සම්පින්දණයන් වෙලා එක එක සම්මවායයන්ගේ හැදිලා. හටගත්තේ ගුලි ටික පෝෂණය කරන්න ඕන. ඒවා නුයික් දේවල් වලින් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. හතුරන් විනාශ කරනවා. ඒ වගේම පෝෂණය නොකළොත් එහෙම වෙනසිලා යනවා. ලෙඩ රෝග වලට ගෝචර වෙනවා. විවිධාකාර විදිය ආදීනව කන්දලාවකින් රැකරකා ගෙනෙන්න ඕනේ. ඇහෙන් වැඩක් ගන්න ඕන නම්. එහෙනම් මොකද්ද ඇහැ නැතුව බෑ. ආස්වාද විදිහට ඇහැ තියෙන්න ඕනේ. මේක අත්හැරලා බෑ. මේකෙන් ඉවර කරලා බෑ. මට කොච්චර හරි මේ ඇහැ අවශ්‍යමයි. මෙහෙම එකක් ඕනෑමයි. ඕන් අදහස තියෙන තාකල් ඔය කියන සතර මහා භූත ගුලියෙන් බේරිලක් නැහැ. ඔය ගුලිය ආවනම් පෝෂණය කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, හොදන්න ඕනේ, සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, දෙද හැදුනහම සාතු කරන්න ඕනේ. එතන පටන්ගෙන ඔය දුක් වේදනා එනවා, හැප වේදනා විතරක් නෙවෙයි ඉන්නේ, විවේදනා හොයන්න ගියාම 17ක් දුක් වේදනා විඳින්න ඕනේ. ඒ විද විදා ඒවා මැද්දෙන් තමයි අර සැප ආස්වාදී තවස කියන අවස්ථාව සලස ගන්න ඕන. එහෙනම් මම කියන ගොඩක් හදාගෙන ওই මහා දුක්ඛන්දරාවල සම්බන්ධ වෙන්න ඕන. ඊට පස්සේ කැඩෙන එක නවත්තන්න කාටවත් බෑ, බිජින එක විනාශ වෙන එක නවත්තන්න බෑ. ඒ විලාට අනේ මට මෙහෙම එකක් වුණා කියලා දැවෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. කවදා හරි ඒකාන්තයේ වැහැරිලා මැරිලා නිකක් වශයෙන් ඇහැගිලා ගොඩ නැගුණා මිසක් තව දිනකක් ගොඩ නැගිලා නැහැ. එහෙනම් සංකතයක් අන්න සකස් වෙච්ච එකක් ගොඩ නැගුණා නම් සකස් වුණා නම් විපරිණාමයටපත් වෙලා වෙනසිලා නිකක් ගොඩ නැගුණා මිසක් වෙන ලෝකේ ඇහැගිලා ගොඩ නැගින් ටිකක් නැහැ කියලා දකින්න ධර්මානුකූලව. මෙන්න දැකනා මොකද වෙන්නේ? ආස්වාද පස්සේ ගියාම දුකක් ගොඩ නැගුණා ඇහැ කියලා. ආස්වාද දෙන්නේ නැත්නම් ඇහි වැඩක් නැහැ. ආස්වාද මාත්‍රයෙන් හැවටිලා ඒක කොච්චර වටිනවද කියන අදහස නිසා අර සියලු දුක්ඛඳ වහගන්නවා ආස්වාද බලාපොරොත්තු වෙන නිසා. නමුත් සත්‍යය විඳින්නේ ඇහැ නිසා දුක මිසක් ඇහැ නිසා සැප නෙවෙයි. නමුත් ලෝක සත්‍යයට ඒක තේරෙන්නේ නැහැ. යම් රූපයක් බලපුවාම ඒකෙන් හිතේ ආස්වාදය එනවා නම් මනවර්ණ ආස්වාදය නැගෙනවා නම් අන්නේ මනවර්ණ ආස්වාදයේ කොච්චර හොඳ කියලා බාහිර රූපය බලාපොරොත්තු වුණොත් තවත් සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගිච්ච එවඳුම මම කියව තව එකේ කොහේ හරි ඉන්නවනම් ඒක මගේ කරගන්න ඕනේ පළවෙනි අදහසක් එනවා. ලස්සන කෙල්ල මගේ කරගන්න ඕනේ, ලස්සන කොල්ලා මගේ කරගන්න ඕනේ. පටන් ගන්නවා අදහසක්. ලස්සන කෙල්ල කියලා ලස්සන කොල්ලා කියලා සුන්දර ලෝකෙකින් හිතුවට එතන තිබුණේ දෙතිස් කුණප කොට්ටාසියෙන් හටගත් අර මහා දුක් විඳින ජරාවලපත් වෙන ලෙඩ හැදෙන නොයේ පෝෂණය කළ යුතු පිපාසයේ ජලයේ දිය යුතු නොයේ ආකාරයෙන් සැපවර්ණ දිය යුතු හීතේ උෂ්ණයට පෝෂණය කළ යුතු මේ සියලු ආකාරයෙන් බැලු බැලු උතෙනින් ආදීනව දහසකින් පිරිච්ච කුණු ගොඩක්ම තමයි මේ ලස්සන කෙල්ල ලස්සන කොල්ලා කියලා හිත ඇති කරගත්. මම වයිසෙන් දෙකේ මෙතන ඔය දෙක. එහෙනම් එකක් මදි වල දෙක දුක් විඳින පොඩි ගහගත්තා. මගේ කරගෙන. අන්න ලස්සන විඳින කියලා ලස්සන කෙල්ල ගන්න කියලා ලස්සන කොල්ලා ගන්න කියලා පටන් ගත්තේ නින් පටන් ගත්තේ මොකද්ද? ආස්වාදයේ පස්සේ ගිහිල්ලා එකතු කරගත්තේ කුණු ගොල්ලා දුක් ගොල්ලා. මෙන්න මේක උදගන්න හදිලා මේක ඇත්තමයි මේක වෙන්නේ නැතුව වෙන්න නම් ආස්වාදක දුක ගන්න තාලයක් නැහැ. ඔන්න මනවලන රූපයක් ඔන්නා ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඔන්නා ඔන්නෝම කුණු ගොඩවල් එකතු කරගන්න වෙනවා. ඒවා තියෙන්නේ දුක්ගිනි දාහගිනි දෙන වැලපිල්ලක් හා සම්බන්ධ වෙච්ච දෙයක් මිසක් සැනසුමක් දෙන ඒවා නෙමෙයි. ඒ ඔක්කොම විදගෙන බලාපොරොත්තු වෙන සැනසුම මොකද්ද? ඒවා ස්පර්ශයෙන් ලබන්නා වූ වේදනා මාත්‍රයක දැනෙන ආස්වාද මාත්‍රේ. ඔය ආස්වාද මාත්‍රයේ ලෝක සත්‍යය කොච්චර ප්‍රියද කියනවා නම් දහසක් ආදීන වලින් පිළිච්ච මම මගේ කිව්ව දෙපැත්තක හදාගත්ත කුණු ගොඩවල් දෙකේ තියෙන ගින්න වැහිලා තියෙනවා ඔය ආස්වාදයේ. මෙන්න මේ හැඟවිච්ච ආදීන වේ යලි යලි බලන්න කියලා පෙන්නනවා. යලි යලි සිහි කරන්න ඕනේ ඔය ආදීන වේ. ඕක දකින්න දකින්න වේින පටන් ගන්නවා. මේ මෙච්චර දුක් විඳින්නේ මොකක් හින්දාද? මෙන්න මේ ආස්වාද මාත්‍රයක් ගෑවිලා යනවා. ඒක හොඳයි කිය නිගමනයේ නිසා තමයි අත්තර ගන්න බැරුව මතුමතු බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු යලි යලි ගොඩනගෙන නිසා තමයි මේ කුණු වලින් මිදෙන්න බැරි ගින්නෙන් මිදෙන්න බැරි. එහෙනම් රාගයේ ආස්වාද වශයෙන් ආවට ඇවිදලා තියෙන්නේ මොකක් වශයෙන්ද? ගිනි ගොඩක් අරගෙන ආස්වාද වෙන්නලා හිතන් ගිනි විඳින සිද්ධ කරනවා. මෙන්න මේක කරනා නිසා කවදාවත් ආස්වාදයේ සැනසුමක් ලබා දෙන්නේ නැහැ. ආස්වාදය කියන්නේ මතු ගින්න ඇවිලි ඵලයේ ලබා දෙන්නා වූ භයානක එකක් මිසක් හොඳ එකක හැටියට ඉන්නේ මර උගුලක් මිසක් වෙන එකක් නෙමෙයි කියලා දැක්කදාට අන්නවත් මෙච්චක කාල දැකේ නැති දෙයක් දකින්නවා. ආස්වාදී හරි භයානකයි. ආස්වාදී කියන්නේ මර උගුලක් නේ. අපිව සංසන විදිහට ඇවිදලා මහා දුකකට ඇදලා දමන එකක් මිසක් සැලසුම සම්පූර්ණ කරන එකක් නෙමෙයි. අසහනකාරී මානසිකත්වයක් ගොඩනගලා ගන්න දුක් ගොල්ල ඇදලා දමන්නා වූ මහා විනාශකාරී දෙයක් මිසක් විමුක්ති මාර්ගයක් හෝ විමුක්තියක් ඔය ආස්වාදී නෑ කියලා දකින්න දවසක් එනවා. ඔන්න ඔය විදිහට බලනකොට අනන්ත සංසාරයේ ආස්වාදී නරකයි කියලා දැක්කේ නෑ. ඒක තමයි පෙර නොයසු විරුද්ධවම දැක්කේ. මොකද පෙර ඇහුන්නේ නැති එක ආස්වාදීව නරකයි කියලා දැක්කා පෙර නොයසු විරුද්ධවම. අන්න බෞද්ධයෙක් වුණ තැනදී කෙස් ගහක් හරි දැක්කනම් බෞද්ධත්වයට ආවා. ආස්වාදියෝ කියන්නේ මෙන්න මෙහෙම භයානක දෙයක් කියලා යන්තම් හරි වැටහුණා නම් බුදුදහම ටිකක් වැටහිලා තියෙනවා. අන්නේ අවබෝධය ආවේ ඒකෙන්. බුදුබණ ගෝචර වෙලා තියෙනවා. කිසිම කෙනෙකුට බුදුබණෙන් ඇරෙන්න තවත් ක්‍රමයකින් ආස්වාදිය භයානකයි කියලා වැටහෙන්නේ නැහැ. ඒක වැටහුනොත් සියලු ආස්වාදිය භයානකයි කියලා වැටහෙන්න දෙන්නේ නැහැ. පැත්තක් අතලා ඒක හොඳ නෑ මේක නම් හොඳයි කියලා එක පැත්තක් බදා ගන්න. මේක තමයි අන්‍ය ආගම් වල තියෙන ආස්වාදීව බායනිකා කියලා දැක්කේ නෑ. එක පැත්තක් අහකලා වෙන පැත්තක් අල්ලා ගත්තා මිස. සියලු ආස්වාදීව බායනිකා කියලා දැනගත්තාම ඇතිවෙන්නේ මොකද්ද? සබ්බ ලෝකේ අනපිරත සංඥා. සියලු ලෝකේ වැඳීමක් නැත්තා වූ සංඥා පහළ වෙනවා. ඔය සංඥාව අනන්ත සංසාරයේ කිසිදාක පහළ වෙච්ච නැති සංඥාව. නිවන කරා ගෙන යාමට හේතුකාරකින උපනිසිර වෙන සංඥාව. මේවා අනිසි දේවල් නිසි හැටියට පෙනී හිටලා තමයි මේ ලෝක සත්‍යය රවට්ටන. නිසියයි කියලා යහපතයි කියලා ගන්න දෙයක් නැති අනිසි දේවල් නේද මේ ලෝකේ මේ තියෙන්නේ. දුක ගෙන දෙන දේවල් මිසක් නිසි දෙයක් මේ ලෝකේ නෑ නේද කියලා ගන්න නුවන්ට වැටෙනකොට අනිසි දැක්කා අනිත්‍ය දැක්කා. අනිත්‍ය වන්නා වූ හේවත් අනිසි වන්නා වූ දේ කියන්නේ ඇයි? නිසි දෙයක් නා සැනසුම දෙන්න ඕන ඇසුරු කරනකොට. අනිසි දෙයක් නිසා ඇසුරු කරන්න නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් අනිසි දේවල් මිසක් ලෝකෙ කොහෙද නිසි දෙයක් තියෙන ආස්වාද ගන්න. ආස්වාද පස්සේ යනකොට හම් වෙන්නේ අනිසි දේ පරිහරණය කරන්න. ඇයි අනිසි කිව්වේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ලපත් කරන දේවල් අනිසි නැතුව නිසි වෙන්නේ කොහොමද? කාගෙන්වත් අහන්නේ මේ දැනගත්තේ දහන් නුවණින් ඉඳින්න පටන් ගන්න. මෙන්න මේක දැක්ක දාට අනිච්ච දැක්කා. දුක්ඛ දැක්කා. දුකම් බයත් තියෙන මොකිරද බාවින්නේ. එහෙනම් මෙන්න මෙබඳු වන්නා අලන්ත දුකක් ගෙන දෙන්නේ නැහැ නිකන් ඒක හේතුවක් නැතුව හටගන්නේ. ওই දුක්ඵලය හටගන්න හේතුවක් තියෙනවා. දුකට හේතුව තමයි ඔන්නෝ ආස්වාදයේ මුලා වීම. ආස්වාදයේ මුලා වී යන එක දුක්ඛ සමුදයයි. අන්න දුක්ඛ දැක දුක්ඛ සමුදය දැක්ක. එහෙනම් මේ ආස්වාදයේ නැවත දුක්ඛේ නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? ලෝකලෙන් ලෝකේ නැවත දුක්ඛේ නිදහස් වෙන්න නම් ආස්වාදයේ නැවත දුක්ඛ සමුදයේ නිදහස් වෙන්න ඕනේ. දුකට හේතු වෙන ආස්වාදයේ අසාලයි කියලා දැකලා අත්හැරී ගියාද? එහි බලාපොරොත්තු ඇතිලා ගියා නම් හේතුව අත්හැරලා ගියා. හේතුව නැත්නම් මතු ඵලයේ හේතු වෙන ශක්ති ගොඩනගා ගන්න නැහැ. ශක්තිය විදින විද්‍යාව ඕකයි. මෙන්න මේ ආස්වාදයේ අසාලයි කියලා දකින්න දවසක් ආවනම් අලත්තන් අසාල කට්ටේ නන්ති. අසාල අර්ථයෙන් අලත්ත දැක්කා. අනිත්‍ය දැක්කා, දුක්ඛ දැක්කා, අනත්ත දැක්කා, ත්‍රිලක්ෂණේ දැක්කලා පස්සේ තවත් දකින්න එකක් ඉතුරු වෙලා නැහැ. අන බෞද්ධිය කියන දැකගත යුතුයි. ඔන්න ඔය ටික දකිනකොට ඔන්න ගිනි දැක්කා මොනවද? හේතුවේ ඵලයේ වශයෙන් හටගත්ත ගිනි දැක්කා. දුක්ඛේ දැක්කා. දුක්ඛ සමුදයේවත් හේතුව දැක්කා. මොකද්ද හේතුව? ආස්වාදයේ වටනවා කියන මුලා දෘෂ්ටිය. ඒක තමයි දුක්ඛ සමුදය. දුක නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? ආස්වාද වටනවා කියන මේ මුලා දෘෂ්ටිය සම්පූර්ණ විදහරින්න ඕනේ. ඒක විදහරියාම දුක නැති කරන්න හේතුව නිරෝධන ඵලයේ නිරෝධන වැඩි කරගත්. දැන් හේතුව නිරෝධ වුණාම යම් ඵලයක් ඇද්ද හේතුව නිසා හටගත්ත ඒකේ ඒ මොහොතේම නිරෝධයි කොටස. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ගින්නක් තිබුණාද හේතුව නිරෝධ කරලා දැම්මම පස්සේ එන ආස්වාදයේ මුලා සහගත බව දැකලා ආස්වාද මායාවී අසාරත්වය දැකලා අත්හැරින් නිදි කියනනම් චන්දරාගේ නිදහස් වුණා නම් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි ගිනි තුනක් නිමිලා යනවා. ඉලහරි හතරවත් වෙනවා. අරිහතුන් වහන්සේ ඉතුරු විපාකස්කන්ධයේ ගෙනියන් දෙනවා. කවද පිරිනිවන් දාන්නේ කෙලවර පිරිනිවන. එදාට පංචස්කන්ධය කියන ස්කන්ධ පරිනිර්වාණය වෙනකන් අනුපරිශේෂ නිර්වාණ ධාතුවේදී ස්කන්ධ වලදී විච දුක්ඛස්කන්ධය අතිවරයි. එදායින් පස්සේ දුක නිබදව සියලු හේතු ඉවරයි. හේතුව සාමලින් නිරෝධ කළ අධිවිචය නිසා මතු ස්කන්ධ දුක්ඛය ගිනත් දැල නැතිව සත්වත්වයක් මතු කරන්නේ නැහැ. නැවත රූපයකින්, වේදනාවකින්, සංඥාවකින්, සංකාරයකින්, විඥානයකින් පලවන්නේ පලවාලං එවඳු පැනවමක් ගොඩනගන්නේ නැහැ. අන්නිටිනී සියලු දුකෙන් නිදහස් අවස්ථාව. ඔබ නිකන් කිව්වට බෑ බලාපොරොත්තු නැහැ දැන් දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා හරියන්නේ නැහැ හිතෙන්නේ. එහෙම දෙයක් නැහැ. දුක දැක්කදාට දුක සමුදය දකින්න, දුක නිරෝධය දකින්න, මාර්ගය දකින්න පූර්ණ වෙනවා. දැකපු මත්තමට වැටහිච්ච මත්තමට ඉතින් වැටහිච්ච මත්තමට ආයතරයක් දුක කියන එක දැක්කට පස්සේ දුක සමුදය අත්හැරිය යුත්තක් කියලා දැක්කනම් අත්හරිනවා මිසක් නැවත අල්ලන්න හිතක් ඉතුරු වෙන්නේ නැහැ. අනුසයත් එක විදිලා යනවා කියන්නේ ඒකයි. අන්න ආස්වාදයේ පිළවද මායාව දැක්කට පස්සේ අසාරයි නේද කියන එක තමම්ම දකිනවා. දහම් නොවනින් දකින්න තෙන්නේ විද්‍යාව පහළ වෙලා. ඉතින් මේකෙදී අපි දකින්නවා මේක තමයි මුල කවුරුත් දැනගත යුතු. මොන පන් නැහුවත් අන්තිවල පන්වල පිළිතුර ඔතනින් කෙලවල වෙන්නේ. ওই ටික විග්‍රහ කරලා දීලා තමයි හැම ප්‍රශ්නයකම අවසානෙ ඉන්නේ. ඉතින් තියෙන්නේ අලුතෙන් ආපු අය, පස්සේ ආපු අය, ඉතින් ආපු අය ඔක්කොම එකට එකතු වෙලා මලාදී සවන් දෙන්න ඕනේ. මේ කියන්නේ මොකද්ද? ආවුදරෝ කියනවා කියනවා අපි නිකන් ඔය විවාහකේ මොකද දිහා බලා ඉන්නවා කියලා හරියන්නේ නැහැ. මේ කියන්නේ එකක් නෑර මේ හේතුඵල වශයෙන් පෙන්නනවා. මේක මෙහෙම එකක් තියනවා කියලා වැටහෙන නුවන්ට ගෝචර වෙන එකක්. ඒ අනුව බලාගෙන බලාගෙන යනකොට කවදා හරි තේරෙයි. අලුත් පරණ එකක් මේකේ නැහැ. ඊයාව අදාව ගිය අවුරුද්දේ ඉඳන් අපි එන්නේ කිව්වට එහෙම එකක් මේකේ නැහැ. ඒක මාළනා කාල පුදුනේ එක එක අදාහක් තියෙනවා. අපි මහත්යා මේ කාලේ ගේ මහත්යා කාලේ ගිහි කාලේ අපි ළඟ අදාහක් තියෙනවා. ඒ කාලේ අවුරු 30ක් වෙනවා අපි එන්න පටන් ගත්තේ. බලපුවාම මොට්ට වෙලා කියන එක දන්නේ නැහැ, පොරණ එක දන්නේ නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. ඕක වැඩක් නැහැ. එහෙම නෙමෙයි අදාපු එක නහොත් ප්‍රඥාවන්ත නම්. මේ ජීවිතේ මම දැක්කේ තදමයි හැබැයි කීර බල මට තියෙනවා. ඔයත් තියෙනවාද? අපි අවුරු 30ක් වෙනවා දැන් ආශ්‍රය කරනවා. මෙච්චරයි යාළඟ තියෙන්නේ. නවතර එක දවසේ ආපු එක නා මේ අවබෝධය ලබාගෙන නිවන් දකින්නවා. එහෙමත් ඉන්න ප්‍රඥාවන්තයා. ඒක නිසා මේ කාලයක්වත් මම පස්සේ ආවා කියලා එහෙම දෙයක් මේකේ නෑ. අලුතෙන් බෞද්ධයෙක් වෙන්න ආවා කියලා එහෙම එකක් නෑ. මනස සිහියෙන් විතර මේ කියන්නේ මොකක්ද අහගන්නේ? මේ අලුතෙන් ආපු අයටයි පර්ණාපල නුවණ තියෙනවා තේත බලක්මයි කියන්නේ කාටවත්. මේක ගැඹුරු බල අනික් අයට අලුත් අයට අනික් අයට එහෙම එකක් නෑ මෙතන. මම හොඳට මනසෙහි තේරුම් ගන්න අවධානය යොමු කරන්න. තේරෙන බල කියන්නේ. හිතලා බලනකොට තේරෙනවා. ඒ තේරෙන එකක් මේ කියන්නේ ඉතින් කියනකොට ඒවට එනවා නෝන තියෙනවා මේක හිතලා බලන්න ඊට අනුව තමන් හිත හිතා බලන්න පුරුදු වෙන්න. ඒතර වැටහිච්ච දාට ලස්සන වෙන්නේ මම මේ මෙච්චර කාලය ඇවිදලා මට බැරි වෙච්ච එක අද මේ මිනිස්යා කරගෙන ගිහිල්ලා. ඒ මිනිස්යාගේ වෙනස මට පේන්නේ නැහැ. කාට පේන්නේ නැහැ කියනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ හිටිනා උන්වහන්සේ දැක මෙන්න මේ පුද්ගල මෙච්චර සෝදාපන්න ඵලයට පත් වුණා. මෙන්න මෙච්චර පුද්ගල සකෘදාගාමින ලෞතර බුදු පියාණන් වහන්සේ නා ඔබ දැකලා කියයි. කවුරු කියන්නේ? තම තමන්ගේ හිතවල යම් ක්ලේශයක් මිදී ගියා නම් නිදහස් වෙලා ගියා නම් ওই විදිහට යථාර්ථය දැකලා තමන්ට කෙලෙස් සංසිඳුනා කියලා වැටුණා නම් ඒ ටික දැනගන්න ඒ ඇති. මට පොඩ්ඩක් හරි නිවීමක් ආව සංසිීමක් ආවා ආයි වෙනස් නොවෙන එක තමන්ට වැටහි. ඒ නිවන් දැකීම තමයි. කෙලෙස් කිනි නිවි යාමෙන් නිවන් දකින්න. දුක් කිනි නිවි යාමෙන් නිවන් දකින්න කියලා බලාපොරොත්තු වෙන්න එපා. දුක් කිනි මේ සසරේ ඉන්නකන් එනවා. කෙලෙස් කිනි නිවුණාට පස්සේ රාග කිනි, ද්වේෂ කිනි, මෝහ කිනි වල සාන්තියක් ලැබෙයි. පෙර තිවිච්ච දාහ කින්න මල්ලඟ නෑනේ දැන්. පෙර මෙහෙම කාම අදහස් එනකොට මෙහෙම දර්ශන දකින්නකොට මගේ මනස දැවි දැවි තැවි තැවි ඒ පස්සේ හඹා යන අදහස් ආවා. අසහනකාරී මානසිකත්වයක් ගොඩනැගුණා, වික්ෂිප්ත වුණා. දැන් අසාර වස්තු වල මොන හරියක්ද කියන හැඟීම මාත්‍රයක් හරි මට ඇවිදින් තියෙනවා. ඒ නිසා ඒදා තිබිච්ච මනවලන රූප ශබ්ද ආදී එනකොට තිබිච්ච එදා තිබුණ ඇදීයම අද නෑවල්ලන්. එහෙනම් මට කොච්චර සාන්තියක් දැම්මම ලැබිලාද? මේක ලැබුණේ මොකෙන්ද? මේ දහමතින් ලෝකේ මේ ප්‍රියයි මනාපයි කියන ඒවා අසාර මුලා දේවල් කියලා වැටහිච්ච නිසා ඒක වැටහුනේ කොහොමද? කවුරුවා කිව්ව නිසා නෙමෙයි, ඒව ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නපුවාම ඊයනෝම් බැලුවම මෙනෙහි කළා. ඒවා එහෙම බව දැනගත්තා. එහෙනම් නිසි දේ පවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒවා ස්වභාවයක් තියෙනවා. මොකද්ද? යමක් මේ ප්‍රියයි මනාපයි කියලා හටගත්තා නම් ලෝකේ ප්‍රිය මනාප භුක්තියේ යමක් මේ ලෝකේ හිතුවා නම් මම කියන තැන මගේ කියන තැන යමක් විද්‍යාමාන වුණා නම් ඒවා එකක්වත් විපරිණාමයටපත් වෙලා වෙනසිලා යන තමන් කැමසි ආකාරයෙන් පවතින ඒවා නෙමෙයි. කොච්චර කැමතිලා කැමසියේ පවත්තන්න පුළුවන් ඒවත් නෙමෙයි. ඒ වගේම ඒව අතුරු කරලා ගිහිලා විවිධාකාර අනන්ත ආදීනවයන්ට වාදිනලා හිටන් කොටු වෙලා දුක් විඳ විඳ ගෙනෙන ඒවා මිසක් ඒවෙන් ලැබෙන යම් සැනසීමක් කියලා යමක් දෙවුනා නම් ආවා ගියා මිසක් කල්න හරියක් තිබිලා නැහැ. ඒක හරි වටනවා කියපු නිසා දුක් විඳින වර්ගක් මුලක් හැදුනා මිසක් මායා ලෝකයක් බිහි වෙලා ඉන්න ඒතන හිත බැඳුනා මිසක් වෙන හරියක් තිබිච්ච එකක් ආස්වාදී කියලා ලෝකෙ තිබිලා නැහැ කියලා මෙන්න මේ දහම අවබෝධය මට වැටුණා. මෙච්චර වැටහුණා. ඒ වැටහීමත් එක්ක ඒ ආව නම් අමුතිය කියලා දෙයක් නැහැ නිවන් දකින්ද බිදිල යන්න ඕන සාග දේශ මොහේද ඒ මට්ටවල බිදිල යන. ඒ මට්ටවල සැනසෙනවා. ඒ මට්ටවල නිවන් දකින්න. එහෙමයි දකින්න අමුතිය ඉගෙන ගන්න නිවන් දකින්න ඕනේ නැහැ. පාලි ඉගෙන ගන්න නිවන් දකින්න යන්න ඕනේ නැහැ. යථාර්ථය ඔකින් දැක් ගන්න. නිවන් දකින්නේ ඔහොමයි. අමුතිය හිතලා බලලා කොරන්න දෙයක් නැහැ. තමන්ගේ භාෂාවෙන් තමන්ට වැටෙන හැටියට අහගින්න. ඒ ටික ওই ටික කොහොමද කියලා බලන්න. මොන භාෂාවෙන් කිව්වත් කමන්නේ නැහැ. වැටහෙන්න ඕනේ ওই ටිකයි. අනිත්‍යයිකින් නැහැවත් අනිසී කියලා වැටහෙන්න ඕනේ. අනිසී වෙන්නේ මොකක් නිසාද? පරිච්ඡහමපාදයෙන් ඒක දකින්න ඕනේ. නිසි අනිසී හොයාගන්නේ කොහොමද? පරිච්ඡහමපාදයේ තුලින්. ඒ ධර්මයේ න්‍යායක්. ඒ න්‍යාය ධර්මයට අනුකූල නිසායි අපි පිළිගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු නිසා නෙමෙයි. දේශනා ලොකලා නම් මේ ලෝකෙට ඒක පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක මහා ඥානවන්ත න්‍යාය ධර්මයක් බව තේරෙන්නේ ඒ දේශනා කරපුදී අපිත් විමර්ශනය කරලා බලනකොට ඒ වගේ න්‍යාය ධර්මයේ හිමම නේද අපිටත් පේනවා නේද කියලා දකින්නවා. දකින්නකොට මේ අති දුර්ලභ සත්‍යයක් නෙමෙයි දේශනා කරලා තියෙන කවුරු හරි උත්තරමයි. එහෙනම් ඒ උත්තරයන් නම් සෙල්ලම් කෙරෙක් නෙමෙයි. කාටවත් මේක කරන්න පුළුවන් දෙයක් තිබුණ බව දැනගන්නවත් ලකුණක් නැහැ. එකම උත්තරයක් කරලා තියෙන නිසා ලෝතර බුදුන් කිව්වා. එහෙනම් ඒතරම් ඥානවන්තයෙක් ලෝකේ ඉඳලා තියෙන කියලා බුද්ධේ කංකටි ඉවරයි. ධම්මේ කංකටි ඉවරයි. සංඝේ කංකටි ඉවරයි. සික්ඛාය කංකටි ඉවරයි. කුබ්බන්තේ කංකටි අපරන්තේ කංකටි ආදි වශයෙන් කිව්වා මේ පරිත්තහපාරයෙන් තියෙන සැක ඔක්කොම ඉවරයි. එහෙනම් සෝතාපන්න ඵලයත් එක ඔය ටික ලැබෙනවා. ඒක තමයි සෝතාපන්න ඵලය කියන්නේ. ඔක බුදුරජාණන් වහන්සේ ගන්නේ ඵලේ නම. අනිකයි නව දන්නේ නැහැ. නවත් සත්‍යවල පත් වෙලා ඉන්න පුළුවන්. ඒක කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. ඉතින් දැනගත්තේ නැසා කියලා පස්සේ ගුත් නැහැ. අපිට අවශ්‍ය කරන කොට ඒකෙන් කෙරෙනවා. අත්තරීමන් ලොයල්මක් විදිමක් උඩනම් ඒ මට්ටමට යම් කිසි ආකාරයෙන් දුක් ගිනි 1000 දින හතර පහ දුකක් ඇද්ද ඒ ජාතිපත සම්පූර්ණ අත්හැරලා යනවා පළමුවෙන්. එදෙනින් පටන් ගත්ත ගමන කාම ලෝකය කියලා ආස්වාද බදින කියලා ප්‍රියමලාපි අල්ලගත්ත තව දුක් විඳින පැත්තක් තිබුණාද ඒ දිගේ හැංගීමත් එක්ක ඒ ලෝකයේ අත්හැරලා ගිහලා යන කෙලවලා අනාගාමී වෙනවා අනිසැර. ඉතින් රූපාචර බබ ලෝකී කියලා උපදී ඉතුරු ටිකෙන් ඕනනම් ඒකෙත් යථාර්ථයේ මියත් බෑම තීරුම් ගත්තනම් ඔහෙ උපදින දෙරෙකුත් නැහැ. උපදින දේ සියලු තැන් තිබිච්ච හේතු ඔක්කොම ඉවරලා මේම පිරුණම් බාල කෙලවල කරයි. සාමලින්ම අවසාන වෙයි. ඉතින් ඒ නිසා මේක අපිට ඕන විදිහට කරගන්නවත් කිල්ලා ගන්නවත් පුළුවන් එකක් නෙමෙයි ඵලයේ කියන්නේ. ඵලයේ ලැබෙන්න නම් මාර්ගය වැඩිලා ගන්න ප්‍රඥා පහළ වෙන්න ඕන. මාර්ගය වැඩෙන්න නම් ප්‍රඥාවෙන් විමසමින් බල අහන්න ඕන. අහලා මේ බල වලින් කිව්ව ලෝකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව වටහා ගන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නිවන් දකින්න ඔය ටිකයි කරන්න ඕන. ඔය ටික කරනකොට සියලු මාර්ගය සකස් වෙලා එනවා. ඉතින් ඔය ටික පැත්තකින් තියලා මේ වෙන වෙන විකාර වැඩ වලට අද දාලා මෙහෙලා මෙහෙම ඉන්න බෞද්ධ යන්ඩෝනේ මෙහෙමයි, එන්ඩෝනේ මෙහෙමයි, කණ්ඩෝනේ මෙහෙමයි, වොන්ඩෝනේ මෙහෙමයි, අඳින්ඩෝනේ මෙහෙමයි, පළඳින්ඩෝනේ මෙහෙමයි කියලා මේ ਬਾහිර දින බමුණන්ගේ වැඩ පිළිලා මේක නෑදන්න කියලා තමයි ධර්ම අවබෝධයේ තියෙන මාර්ගය වැහිලා ගිහින් වෙන වෙනම කරන්න පටන් ගන්න. එහෙනම් වෙන වෙන සංකවාද දෘෂ්ටි ඔක්කොම ගොඩ නැගු. අද කරන්නේ මොකුත් නෑ ප්‍රඥාව මතුවෙන්න අවශ්‍ය කරන යථා ධර්ම විතරක් මම මෙහි කරන්න බලන්න. ඒකම ඒ මාර්ගයේ අවධානය යොමු වෙනකොට මේකට අවශ්‍ය කරන සීලයයි සමාධියයි ප්‍රඥාවයි ඔක්කොම ලැබුරු වෙලා සකස් වෙලා එනවා. අවුතුවින් ඉගෙනගෙන කරන් ටිකක්වත් ඔක සම්මත කරගෙන මතක තියාගෙන කරන් ටිකක්වත් ඕකේ නෑ. මනාසී මේ සත්‍ය ධර්මයේ මොකද්ද කියලා අහන්න ඕනේ කියන චිත්ත ප්‍රසාදයෙන් බලහනකොට දස අකුසලයෙන් තොරයි. පංච නීවරණයෙන් තොර වෙලාවක්. ඒ වෙලාවේදී අහල බල තේරෙනවා. ඒ වෙලාවේදී ඔහුගේ තියෙන අකුසලයක් නෑ. චේතන අකුසල චේතනාවක් කලකවත් නෑ. දස අකුසල චේතනාවේ මිච්ඡ මොහතක බලහන්. ඒ මොහොතේ කියන බල ඔහුට තියෙන ඔහුගේ සීලයක් තියෙනවා. ඒ තදංග කියන ඒ අවස්ථාවේ ලැබෙන සීලයෙන් ඔහුට අකම්පේ භාවයේ සමාධියක් ලැබිලා තියෙනවා බල තේරුම් ගන්න පුළුවන් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ මනහ අවධානයකින් ওই ටික අහනකොට ප්‍රඥා පහළ වෙන ධර්ම අවබෝධය ලැබේ. සීල සමාධි ප්‍රඥා උතරමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් ওই ටික පැත්තකින් තියලා මම අතින් එහෙම සතෙක් එහෙම මැරුණා නම් හොරකමක් එහෙම කරනවා මගේ සීල් කැඩිලාද? ඉතින් සීල් කැඩිලා තියෙදි කොට්ටල වන්න හැවත් මට කොයිද ඉතින් මේ අවබෝධයක් එන්නේ. ඉතින් දෘෂ්ටිය පටලවා ගත්තාට පස්සේ ඒකම විචිත්ත කරනවා. ඉතින් මගෙන් ඇවැත් කැඩිලා දන්නේ. එහෙම වුණොත් එහෙම මට මේ බලහුවට වැඩක් වෙන්නේ නැහැ. හාවුදුර දෘෂ්ටිය පටලවාගෙන බලහල් තියෙන මාධ්‍ය අවබෝධයෙන් ඒකින් අහකට යනවා විචිත්ත වෙනවා. ඉතින් තේරුම් ගන්න ඕනේ මනාසයේ බලහන මොහතක ඔය එකම කැලෙන්ඩර් එකක් එතන නැහැ. දසකුසල පංච නීවරණ කිව්වා. පංච නීවරණ හේවත් දසකුසල කියන්නේ මේ ඔක්කොම නැහැ. නිවන් දකින්න බලහන පිරිසිදු හිතකින් බලහල පටන් ගත්ත මොහොතේ දැන් ඔහු ඉන්නේ ඒ සීල ගුණය තුල. අන්න ඒකයි නිවන් දකින්න අවශ්‍ය කරන සමාදන් වෙච්ච එකක් නෙමෙයි. සංවරත්තේ විහිදපු ගුණයක් තියෙනවා. ඔහොම චිත්ත ප්‍රසාදයත් එක්ක විහිදෙනවා. අන්නේ විහිදෙන ගුණයක් තියෙනවා. ඒ සීල ගුණය තමයි ආර්ය ධර්මයේ අවබෝධයට අවශ්‍ය කරන සීල සාසනය කිව්වේ. ඒ නිසා ඇති වෙන අකම්පේ භාවයක් තියෙනවා. ඇලීම් ගැටීම් මුලාවට පත් වෙන පැත්තෙන් ඈත් වෙලා දහ බණ අහන්න ඕනෑ කියන චිත්ත ප්‍රහාදී එනකොටම ඇති වෙන සමාධියක් තියෙනවා. ඒ සමී පිහිටනවා. එතන බොජ්ජංග ධර්ම වල පිහිටලා හිට තියෙන්නේ. සාවධානී යොමු වෙලා තියෙන ධර්මයෙන් උඩ සමාධියක් නැగిලා තියෙන්නේ. ආර්ය සමාධියට මග පෑදීලා. ඒ බණ ඇහෙනකොට ඇත්තනේ නම් මේකනේ ඇත්ත කියලා ගන්න හරියට වැටහෙන්න පටන් ගන්න ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව කවදා තාපහු ගෙවිලියන එකක් නෙමෙයි. වැඩනලා වැඩනවායි. දෙපාරක් වැඩෙන්නේ නැහැ. ආර්ය විනය ප්‍රඥා. පරිච්ඡ හරිය වැඩනවායි. ওই ටික තමයි මේ බණ අහනකොට ওই ටික ඔක්කොම හම්බ වෙන්නේ. ඊට පස්සේ අහගත්ත අවබෝධ කරගත්ත දේට අනුව ඵලප්‍රත්‍ය රහිතයිද වලන්ගේ ආධාරයක් ඕනේ. දැන් ඉතින් අනිත්‍යයි කිව්වේ මේකනේ. මේ දේ මේ ආකාරයට අනිත්‍යයි කියලා පේනවා. දුක්ඛයි අනත්තයි කියලා මෙන්න මේ ආකාරයට වැටහෙනවා. තමන්ට විමසන්නේ ඉන්න පටන් ගන්න. ප්‍රියයි මනාපා යහපතා කියලා යමක් ඇසුරු කරාද මේ ලෝකේ. ඒවැ මේ ප්‍රස මේ ආකාරයෙන් අනිත්‍ය වෙන්නේ, දුක්ඛ වෙන්නේ, අනාත්ම වෙන්නේ. ප්‍රියමනාපේ මේ ආකාරයෙන් මල උගුලක් වෙන්නේ. මේ ආකාරයෙන් මේකෙන් මේ විනාශයට ගිනදබලයි තමයි මේ මුලාවට පත් කරන්නේ. හරියට තියනවා කියලා හිතාගත්තේ මේ අසාර මෙහෙම දෙයක් නේද? තමන්ටම බින්ද පටන් ගන්නවා. ඊට පස්සේ අමුතුවෙන් බල හොයන්නවත් වින බුදු පිළිම හොයන්නවත් දෙයක් නැහැ. මේ ලෝකේ හම්බෙන ඇලෙන ගැටෙන මුලා වෙන අවස්ථාවක් එනකොට ওই ධර්මයේ විමර්ශනයේ වෙලා හිතා යථාර්ථයේ තේරෙන පටන් ගන්නවා විග්‍රහ වෙලා එනවා. එතනින්දී යථාර්ථයේ තේරෙනකොට සාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ පූර්ණ වෙලා අරිහත්ත්වයට යන කයන වාග්ය උතන පිරෙනවා. අවුතුයි කියලා ගන්න එකක් මේකේ නැහැ. ධර්ම අවබෝධයත් එක්කලා නිවන් මාර්ගය දකින්නේ කොහොමයි? ඉතින් ඉන්දියා ඔය ටික විතරම බලන්න පුරුදු වෙන්න ඕනේ.